හොඳයි පින්වතුනි, කවුරුත් සාදුකාරයක් දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පින්නත්නි, මේ අදවන විට මේ පින්වතුන් මේ ආනපාන සති සමාධියේ පිහිටලා සතර අධිපට්ඨානය පූර්ණය කරගෙන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්නට උපකාර වන නිවැරදි පිළිවෙත බව උදුරා දමන්නට උපකාරක බුද්ධ කාරක ධර්ම පිළිබඳව නිවැරදි වැටහීමක් තියෙනවා. දැන් පාර දන්නවා. දැන් තියෙන්නේ පාරේ ගමන් කරන්න. මේ පාරේ ගමන් කිරීමේදී මේ ආනපාන සති සමාධියේ අවසාන පියවර තමයි මේ අනුධම්ම පරියාය. අනුධම්ම පිළිවෙත. ඉතින් ඒ නිසා මේ ධම්මානුධම්ම පටිපදාව පිළිබඳව ත්‍රිපිටකයේ තියෙනවා සූත්‍ර ගණනාවක්ම. ඒකෙන් අනුධම්ම සූත්‍ර හතරක් තියෙනවා. ඒ අනුධම්ම සූත්‍ර හතරත් අනත්ත ලක්ෂණ සූත්‍රයත් මේ එකම කාරණයක් පිළිබඳව විග්‍රහ කරලා තියෙන්නේ. අනුධම්ම සූත්‍ර හතරේ එකතුවක් තමයි අනත්ත ලක්ෂණ සූත්‍රය. ඉතින් ඒක නිසා මේ සූත්‍ර ඊටාම කෙටි සූත්‍ර. බොහොම කෙටියෙන් මේ පිළිබඳව විග්‍රහ කරන්න පුළුවන්. මේ අනුධම්ම සූත්‍ර හතරක් තියෙනවා. මේ සූත්‍ර හතර අත වශයෙන්ම මේ සිංහලෙන් හිටලා ඉදිරිපත් කරනකොට අගිනම් මුලට ඉදිරිපත් කරලා තියෙන්නේ. අගම ඉදිරිපත් කරන්න ඕන එක මුලින් ඉදිරිපත් කරලා තියෙන්නේ. නමුත් අපි මේ තියෙන විදිහටම ගත්තොත් මේක තේරෙයි. හතරම එකටම කිව්වහම ධම්මානු ධම්ම පටිපන්නස්ස භික්කවේ භික්කුණෝ අයම අනු ධම්මෝ හෝති යං රූපේ නිබ්බිදා බහුලෝ විහෙරෙය යං වේදනාය නිබ්බිදා බහුලෝ විහෙරෙය යං සංඥා නිබ්බිදා බහුලෝ විහෙරෙය සංකාරේසු නිබ්බිදා බහුලෝ විහෙරෙය විඥානේ නිබ්බිදා බහුලෝ විහෙරෙය යෝ රූපේ නිබ්බිදා බහුලෝ විහෙරන්තෝ වේදනාය නිබ්බිදා බහුලෝ විහෙරෙති සංඥා සංකාර විඥාය විඥානේ නිබ්බිදා බහුලෝ විහෙරන්තෝ. මේ විහෙරෙය කිව්වේ වාසය කරනවා. මොකද නිබ්බිදානුපස්සී විහෙරති කියන ආකාරයට තමයි නිබ්බිදා බහුලෝ විහෙරෙය කියන්නේ. නිබ්බිදා බහුලෝ විහෙරෙය නන්දින් පජහති කියන එක තමයි සිද්ධ වෙන්නේ. ඒ පජහති කියන එකට තමයි ඊගාවට ඒ අනුව නිබ්බිදා බහුලෝ විහෙරෙය ඒ අනුව විහරන්තෝ ඒවනුව රූපං පරිජානාති වේදනං සංඥං සංකාරේ විඥානං පරිජානාති යෝ රූපං පරිජානං වේදනං පරිජානං සංඥා පරිජානං සංකාරේ පරිජානං විඥානං පරිජානං පරිමුච්ඡති රූපම්මා පරිමුච්ඡති වේදනා පරිමුච්ඡති සංඥා පරිමුච්ඡති සංකාරේහි පරිමුච්ඡති විඥානම්හා පරිමුච්ඡති ජාතියා ජරා මරණේන ශෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමීති. පංචස්කන්ධයම මේ පරිමුච්ඡති වෙනවා. එමනනම් නොඇලි අභිනන්දනයෙන් නොඇලි උපාදානය කර නොගෙන නිදහස් වෙනවා කියන එකයි පරිමුච්ඡති දුක්ඛස්මාති වදාම කිව්වේ. මේ එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ පංචස්කන්ධය. මේ පංචස්කන්ධේ අපි උපාදානය කරගන්නෙම මේකට බැඳෙන නිසා. දැන් මෙතන මේ කියන්නේ ඒ නොබැඳෙන නිබ්බිදා වන ආකාරය. මේක දැන් මේ තේරුම් ගන්න අමාරු වුණේ මේ නොබැඳෙන්නට අපි කරුණුකාරණා කීපයක් කළ යුතුයි. ඒ කරුණු කළ යුතු කරුණුකාරණා අර පළවෙනි මේ ඊගාව තියෙන ද්විතීය තතිය චතුත්ථ අනුධම්ම සූත්‍රවල තමා තියෙන්නේ. එනිසා ඒ සූත්‍ර තේරුම් ගන්නේ නැතුව මේ හතරවෙනි අවසානයක තේරුම් ගන්න අමාරුයි. ඉතින් ඒක නිසා මුලින්ම ඇත්ත වශයෙන්ම අපි තේරුම් ගන්න ඕන අර මෙත්තානුස්සතිය වඩලා තරහෙන් අයුතු වුණාම පස්සේ අසුභානුස්සතිය වඩලා රාගයෙන් සමතේටපත් වුණාට පස්සේ ඊට පස්සේ ධම්මානුධම්ම පටිපන්නස්ස භික්කවේ භික්කුණෝ අයමනුධම්මෝ හෝති යන් රූපේ අනිච්ඡානුපස්සී විහෙරෙය්‍ය. අනිච්ඡානුපස්සී විහෙරෙය්‍ය නිච්ච සංඥා පජහති වෙනවා. ඒ වගේම දෙවෙනි එක දුක්ඛානුපස්සී විහෙරෙය්‍ය අර සුඛ සංඥා පජහති වෙනවා. ඒකත් පරිමුච්ඡති දුක්ඛස්මාති. ඊට පස්සේ තියෙන්නේ අනත්‍රානුපස්සී විහෙරෙය්‍ය අත්‍ය සංඥා පජහති. මේ අනිච්ච දුක්ඛ අනත් අනුපස්සී විහෙරෙය්‍ය කරන්න ඕන. එතකොට ඒ අනිච්ච දුක්ඛ අනුපස්සනා කරනකොට නිච්ච සුඛාත්ත හිතෙන් ඉවත් වෙනවා. ඒ නිච්ච සුඛාත්ත ඉවත් වීමත් සමග තමයි නිබ්බිදානුපස්සී විහෙරෙය්‍ය නිබ්බිදානුපස්සී බහුලෝ විහෙරෙය්‍ය කියන තත්වයට පත් වෙන්නේ. ඒ නිසා මේ තියෙන්නේ මේ බුද්ධ දේශනාවේ අර අටක්කරා තීන පදා කියන එක මේ අනිච්ච දුක්ඛානත් අනුපස්සනා කිරීමෙන් මිසක නිබ්බිදානුපස්සී විහෙරෙය්‍ය බහුලෝ වෙන්න බෑ. නිබ්බිදානුපස්සී විහෙරෙය්‍ය බිය යුත්තේ මේ පංචස්කන්ධය පිළිබඳව. දැන් මෙතන තියෙන යං රූපේ නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය. මේ යං රූපේ කියන එක තේරුම් ගන්න ඕන. අපිට ඇහැට දකින රූප විතරක් නෙමේ, කනට ඇහෙන ශබ්ද රූප, නාසයට දැනෙන ගන්ධ රූප, දිවට දැනෙන රස රූප, කයට දැනෙන පොට්ටබ්බ රූප, මනසට දැනෙන ධම්ම රූප, මේ සියලු දේ පංචස්කන්ධයට අයිති. ඉතින් ඒ වගේම මේ යම් රූපේ නිබ්බිදා බහුලෝ කියපු එක මේ ඇහැට කනට නාසයට දිවට කයට මනට කියන ආයතන හයට අරමුණු වන රූප, ඒ වගේම නැවතත් කොටස් තුනකට බෙදිනවා. යම් රූපේ නිබ්බිදා බහුලෝ බහුලෝ විහෙරෙය්‍ය කියන එක පළවෙනි එක ප්‍රිය මනාප රූප, දෙවෙනි පැත්ත අප්‍රිය අමනාප රූප, තුන්වෙනි එක ප්‍රියාප්‍රියාතර වැරදි මැනීම. මේ තුන් ආකාරයෙන්ම පුද්ගලයේ කෙනෙක් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයට බැඳිලා උපාදානය කරගන්නවා. ඒ උපාදානය කර ගැනීම තමයි මේ පැවැත්මට හේතුව, මේ දුකට හේතුව, මේ බරට හේතුව, බයට හේතුව, මේ සියලු දුක්වලට හේතුව, මේ සංසාරීය ගමන දිගින් දිගටම පවත්වාගෙන යන්නට හේතුව. ඉතින් ඒක නිසා මේ සූත්‍ර හතරම මේ අනුදම්ම සූත්‍ර අර දෙවෙනි තුන්වෙනි හතරවෙනි සහ මේ අනුදම්ම සූත්‍ර හතර එකටම ගන්න ඕන ත්‍රිපිටකය හතරක් හැටියට තිබුණට මේක වෙන වෙන මාර්ගන හරියන්නේ නැහැ. මෙතන ඊළඟට මේ පළවෙනි අනුදම්ම සූත්‍රයේ යම් රූපේ නිබ්බිදා බහුලෝ විහෙරේය. විහෙරේ කියන්නේ ඒ නොබැඳී ඒ බැඳෙන්නට එන සියලු දෙයින් මිදී නිදහස් වෙමින් වාසය කරනවා විහෙරේය. එහෙම වාසය කරනකොට විහරන්තෝ, ඒ වාසය කරනකොට පුද්ගලයා තුළ අර පජානාති කියන තත්ත්වය නිසා විහරෙය්‍ය, විහරෙය්‍ය නිසා විහරන්තෝ, විහරන්තෝ නිසා පරිජානාති. ජානාති කියන්නේ මේ පූර්ණ වශයෙන් ජනිත වූ වැරදි දේ දැකලා ඒකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. රූපං පරිජානාති, වේදනං පරිජානාති, සංඥා සංකාර විඥානං පරිජානාති. සෝ රූපං පරිජානං, වේදනා සංඥා සංකාර විඥානේ පරිජානං පරිමුච්ඡති රූපම්හා. පරිමුච්ඡති කියන්නේ සහ මුලින්ම සදහටම මිදී නිදහස් වෙන්න පුළුවන්. පූර්ණ වශයෙන් වැරදි දෙයින් මිදී නිදහස් වීම පරිමුච්ඡති. පරිමුච්ඡති රූපම්හා, පරිමුච්ඡති වේදනා, පරිමුච්ඡති සංඥා, පරිමුච්ඡති සංකාරයේ, පරිමුච්ඡති විඥානම්හා. ඒ අනුව පරිමුච්ඡති ජාතියා ජරා මරණේන ශෝක පරිදේවෙහි දුක්ඛ දෝමනස්සෙහි උපායාසෙහි පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමි. සදහටම සහ මුලින්ම දුක නිර්මාණය කරගැනීමෙන් වැළකීම නිසා, අර හේතුව නැති කරගැනීම නිසා දුක නම් වූ ඵලයෙන් සදහටම මිදී නිදහස් වෙනවා කියන එකයි පරිමුච්ඡති දුක්ඛස්මාති කියන්නේ. මේක තමා මේ නිබ්බිදානුපස්සී විහෙරෙය්‍ය. නමුත් අර අනිච්ඡානුපස්සී විහෙරෙය්‍ය, දුක්ඛානුපස්සී විහෙරෙය්‍ය, අනත්තානුපස්සී විහෙරෙය්‍ය මේ සියලුම පියවරයන් කරනකොට තමා ඒකේ ප්‍රතිඵලය තමා නිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කරලා නිච්ච සුඛාත් ඉවත් කිරීම නිසා තමා මේ නිබ්බිදානුපස්සී නිබ්බිදානු බහුලෝ විහෙරෙය්‍ය. ඒ අනුවයි අර පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමීටි කිව්වේ. ජාතියා ජරා මරණේන ශෝක පරිදේව දුක්ඛ දෝමනසේ උපායාසෙහි සියලු දෙයින් මිදී නිදහස් වෙන්න. එතකොට මේ දුකෙන් මිදී නිදහස් වෙන්නට බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා දේශනා කරන අටක්කරාටීන පදා තමා මේ අනුදම්ම සූත්‍ර හතරේ පැහැදිලිව දේශනා කළේ. මේක තමා නියම නිවැරදි ආනපාන සති සමාධියේ අර ධම්ම අනුධම්ම පටිපදා. ඒ නිසා මේක හොඳට තේරුම් ගත්තොත් මේ අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කළා, නිච්ච සුඛ අත්ත කියන තුන හිතින් ඉවත් කළ ගමන් නිබ්බිදානුපස්සී නිපිදානු පස්සී විහෙරෙය්‍ය වෙනවා. ඒ අනුව බහුලව නිතර දිගටම ආසේවිතාය භාවිතාය බහුලී කතාය කියන තත්ත්වය තමා රූපේ නිබ්බිදානු බහුලෝ විහෙරෙය්‍ය. හැබැයි තේරුම් ගන්න ඕන යම් රූපේ කිව්වහම අපිට මේ උදේ නැගිටලා හවස නින්දට යනතුරු අපිට ඇහැට කනට නාසයට දිවට කයට මනට හම්බ වෙන සියලුම රූප, ඒ වගේම ප්‍රිය රූප, අප්‍රියමිහිරි රූප සහ මේ දෙක අතර වැරදිසේ මැනීමක් සිදු වෙනා නම් ඒකත්. ඒ නිසා ඒ තුන් පැත්තම අපි බැඳුනොත් පැවැත්ම පවතිනවා. නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය වුණොත් ඒ කිසිවක් බැඳීමක්කට බරකට බයකට එන්න නෑ. එ සියල්ලෙන් මිදී නිදහස් වෙනවා. ඉතින් ඒ නිසා මේ අනුදම්ම සූත්‍ර හතර තියෙන්නේ මේ ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කිරීමට අවශ්‍ය වන්නා වූ අවසාන උපදේශය. මේක තමා අවසාන මේ නිවනට උපකාර වන අර ධම්ම අනුධම්ම පටිපදාව පූර්ණ වෙන දැන් අර කායකායනුපස්සන වේදනාසු වේදනානුපස්සන චිත්තේ චිත්තානුපස්සන ධම්මේසු ධම්මානුපස්සනව කියන එක තමයි මේ හතරෙන් විග්‍රහ කරලා තියෙන්නේ. අනිත්‍යානුපස්සී විහෙරෙය, දුක්ඛානුපස්සී විහෙරෙය, අනත් අනුපස්සී විහෙරෙය, ඒ අනුව තමයි නිබ්බිදා බහුලෝ විහෙරෙය. නිබ්බිදා බහුලෝ විහෙරෙය වුණාම තමයි පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමි කියපු තත්ත්වය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා මෙතන තියෙනවා බොහොම සරල භාෂාවෙන් විග්‍රහ කරලා ගැඹුරු ධර්මයක්. මේකේ තේරුම් ගත යුතු දේවල් තියෙනවා. පජානාති විහෙරෙය, විහෙරන්තෝ පරිජානාති පරිමුච්ඡති පරික්ඛා කියන මේ සියලු වචන මේකේ මේ බොහොම කෙටි සූත්‍රයේ තියෙනවා. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම තේරුම් ගන්න ඕන මේ සූත්‍ර හතරම එකටමයි තේරුම් ගන්න ඕන. වෙන වෙනම තේරුම් ගත්තොත් මේක ධර්මලාභයේ කෙතර තේරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේකේ මේ අනුධම්ම සූත්‍රයේ අර ဒုတိය අනුධම්ම සූත්‍රයෙන් තමයි පටන් ගන්න ඕන. අනිච්ඡානුපස්සී විහෙරෙය, නිච්ච සංඥා පජහති, දුක්ඛානුපස්සී විහෙරෙය, සුඛ සංඥා පජහති, අනත්තානුපස්සී විහෙරෙය, අත්ථ සංඥා පජහති. ඒ අනුවයි නිබ්බිදානුපස්සී විහෙරෙය නන්දින් පජහති වෙන්නේ. මේ නිබ්බිදානුපස්සී විහෙරෙය වුණාම අර විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී ඉබේම සිද්ධ වෙනවා. ඒ අනුව තමයි දුක්ඛස්මාති වදාමීති කිව්වේ. සසර දුකෙන් සදහටම දුකෙන් දොම්නස් සියලු දෙයින් මිදී නිදහස් වෙන්න. දැන් මේ තත්ත්වයට පත්වෙන්න සුතවත් ආර්ය ශ්‍රාවකයෙක් බින්දුවන. සුතවත් ආර්ය ශ්‍රාවකයෙක් නොවූ කෙනෙකුට මේ අනිච්ච දුක්ඛ අනත්ත තේරුම් අරගෙන නිච්ච සුඛ අත්ත හිතෙන් අයින් වෙලා අයින් කරලා නිබ්බිදා කියන තත්ත්වයට පත්වෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අසුතවත් පෘථග්ජන පුද්ගලයා නිතරම මේ රූපය යම් රූපය නිච්චතෝ සුඛතෝ අත්තතෝසේ හිතන්නේ. අසුතවත් පෘථග්ජන පුද්ගලයා තමන්ට ප්‍රියමනාප වූ රූපයක් නම් ඒ රූපය නිච්චසේ සුඛසේ අත්තසේ සමා අස්මිමානෙන් හැම වෙලේම උපාදානය කරගන්නේ. එනිසා ඒ අසුතවත් පෘථග්ජන පමණින් මිදිලා සුතවත් ආර්ය ශ්‍රාවකයෙක් වුණහම මේ නිච්ච සුඛ අත්ත තේරුම් අරගෙන මේක තමයි සියලු දුකට මුල. ඒ අනුව අර නිච්ච සුඛ අත්ත හිතෙන් අයින් කරන්න අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කළා, අනුපස්සනා කරලා නිබ්බිදානුපස්සී විහෙරෙය කියන තත්වයට පත් වෙනවා. මේ නිබ්බිදා කියන එක දැන් මේ අනුධම්ම සූත්‍රයේ පළවෙනි එකේ තියෙන්නේ නිබ්බිදා බහුලෝ විහෙරෙය කියන එක. මේ නිබ්බිදා බහුලෝ විහෙරෙය කියන එක සිංහලට මේ ත්‍රිපිටකයේ පරිවර්තනය කරලා තියෙන්නේ කලකිරීමෙන් වාසය කරයි කියලා. මේක තමයි විනාශය. මේක තමයි වැරද. මේක කලකිරීමක් නෙමේ. නිබ්බිදා බහුලෝ විහෙරෙය කියන්නේ අර ප්‍රියමනාප දේට නොබැඳී, අප්‍රිය අමිහිරි දේට නොගැටී, ප්‍රියාප්‍රියතර නොමැන වාසය කිරීම තමයි නිබ්බිදා බහුලෝ විහෙරෙය කියන්නේ. බැම්මෙන් මිදී නිදහස් වීම. ඒ නිසා කලකිරීමක් නෙමේ. කලකිරීම කියන්නේ ද්වේෂයක්. දෙවැනි වේශය. ඉතින් ඒක නිසා මේ පරිවර්තකයෝ මේ නිබ්බිදා කියන මාගදී භාෂාවේ වචනේ සිංහලට පරිවර්තනය කරනකොට කලකිරීම කියන වචනේ දැම්ම නිසා වැරදියට පරිවර්තනය කළ නිසා පද පරම ලෙස නිවන බැහැුණා. ඉතින් ඒකත් තේරුම් ගන්න ඕන කිසි වෙලාවක මේ නිබ්බිදා කියන වචනේ කලකිරීමක් කියන අර්ථයක් නැහැ. තියෙන්නේ මේ බැම්මෙන් මිදී නිදහස් වීම, නොබැඳීම. මේක තේරුම් ගත්තාම ඕනම කෙනෙකුට පුළුවන් මේ බැමි තුනෙන් රාග බැම්මෙන්, ද්වේෂ බැම්මෙන්, මෝහ බැම්මෙන් මිදී නිදහස් වෙන්න. දැන් මේ අනුධම්ම සූත්‍ර හතර නිවැරදිව තේරුම් ගත්තාම ඊට පස්සේ පුළුවන්කම තියෙනවා අනත්ත ලක්ෂණ සූත්‍රය ඊට පෙර විග්‍රහ කරලා තියෙනවා. මේ අනත්ත ලක්ෂණ සූත්‍රය මගඵල ලබන්නටම උපකාර වන ආකාරයට තේරුම් ගන්න. මේ අනත්ත ලක්ෂණ සූත්‍රය කියන්නේ අපි කවුරුත් අහලා තියෙන පරිදි දැන් අර කොණ්ඩඤ්ඤ වප්ප බද්ධිය මහානාම අස්සජි කියන පංචවග්ගයේ භික්ඛුන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා අර ඉසිපතනාරාමයට වැඩම කරලා මේ පස්වග මහණුන් හම්බු වෙලා පස්වග මහණුන්ට දවස් 24ක් එක දිගටම මේ මහා සතරහතිපට්ඨාන සූත්‍රයේ තියෙන මේ ධර්මය දේශනා කළා. දේශනා කරලා ඒ පළමු කොටම ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කළාම චතුරාර්ය සත්‍ය කොණ්ඩඤ්ඤ බමුණ විතරයි ධම්මැස පැහැදිලා විරජං වීතමලං ධම්මචක්කුං උදපාදි රත්වෙන් මඤ්ඤා කොණ්ඩඤ්ඤ අඤ්ඤා කොණ්ඩඤ්ඤ බවට පත් වුණේ. ඊට පස්සේ නැවත නැවතත් ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙන ධර්මය තේරුම් කරලා දුන්නාම අර අනික් මේ පස්වක මහණුන්ගෙන් අනික් හතර දෙනාත් සෝතාපට්ටි ඵලයට පත් වුණා. නැවත නැවතත් මේක ශ්‍රවණය කරනවා. සුතම ඥානය ලැබිලා ඒ සෝතාපට්ටි ඵලයට පස් දෙනාම පත් වුණාට පස්සේ මේ අනත්ත ලක්ෂණ සූත්‍රය බුදුහාමුදුරුවෝ ඒ පස් දෙනාම එකතු කරලා දේශනා කළා. වශයෙන්ම සූත්‍රයක් දේශනා කිරීම නෙමේ, මෙතෙන්දි යම් කරුණු පහදාදීමක් කරලා බුදුහාමුදුරුවෝ මේ පස්වග මහණුන්ගෙන් ප්‍රශ්න 165ක් අහනවා. ඒ ප්‍රශ්න 165ම මේ අනිච්ච දුක්ඛ අනාත්ත පිළිබඳව. ඒ නිසා මේකෙ තියෙන්නේ බුදුහාමුදුරුවෝ පළමුවෙන්ම අර අනිච්ච දුක්ඛ විග්‍රහ කරලා ඊට පස්සේ අනත්ත විග්‍රහ කරනවා. දැන් මේක ඒ මුල් ඡේදයේ තියෙන්නේ මේ පංචවග්ගයේ භික්ඛුන්ට අමතා මෙහෙම කිව්වා. දැන් බුදුහාමුදුරුවෝ රූපං භික්ඛවේ අනත්තා රූපං ච හිදං භික්ඛවේ අත්තා අබවිස්ස. රූපං කිව්වහම මං අර ඉස්සෙල්ලා කිව්ව ඇහෙන් දකින කණෙන් ආන නාසෙන් දිවෙන් කයෙන් මේ රූප සියලුම දේ රූප, ප්‍රිය රූප, අප්‍රිය රූප, මිහිරි අමිහිරි, ඒ වගේම මනාප අමනාප මේ සියලු දේ රූප. ඒ නිසා යම් රූපයක් භික්ඛවේ අනත්තා ඒකේ නියත ලක්ෂණය කැමතිසේ රිසිසේ මනාපසේ අත්තසේ පවත්වන්න නවත්වන්න බෑ. විපරිණාමයට පත්වීම තමා ධර්මතාවය. ඒ නිසා රූපං අනත්තා රූපංච හිදම් භික්ඛවේ අත්තා අබවිස්ස. අත්ත කියන්නේ අසමානෙන් තමන්ගේ වසඟයෙන් වසඟයට පවත්ව ගන්න යම් කෙනෙක් උත්සාහ කරනවා නම් ඒක අබවිස්ස, ඒක නොකළ හැකි නොකළ යුතු දෙයක්. නයිඩං රූපං ආබාධාය සංවත්තේය. මෙහෙම රූපයක් අත්තසේ යම් කෙනෙක් නවත්ත ගන්න පවත්ව ගන්න උත්සාහ කරනවා නම් නයිඩං රූපං ආබාධාය. ඒකෙන් ආබාධය දුක තමයි. ආබාධය දුකටපත් වීම නවත්තන්න පුළුවන් වෙන්නේ නැහැ. ලබ්බේත ච රූපේ එවං මේ රූපං හෝති එවං මේ රූපං මා අහෝසීති. මේ රූපය තමන්ගේ වශයෙන් පාත්‍ර ගන්න බෑ. මේක වෙන් වෙලා අනිත්‍යා භාවයටපත් වෙලා විපරිණයට නාමයටපත් වීම නියතියක්. යස්මාචකෝ භික්කවේ රූපං අනත්තා යතා පරිදි මේ රූපේ අත්තසේ පාත්‍රන්න බෑ. මේකේ නියත ස්වභාවය අනත්ත බව තේරුම් ගත්තට පස්සේ තස්මා රූපං ආබාධාය අර දුකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. ඒ අනුව එවං මේ රූපං හෝති එවං මේ රූපං මා අහෝසීති. මේක තමන්ගේ වශයෙන් පාත්‍රීමට උත්සාහ දෙරීමෙන් මිදී නිදහස් වෙනවා. මා අහෝසීති කියන්නේ මා කියන්නේ මිදී නිදහස් වෙනවා. ඒ වගේම මේ රූපය පිළිබඳව දැන් අර අනිත්‍ය දුක දෙක විග්‍රහ කරලා මේ තුන්වෙනි එක තමයි අනත්ත විග්‍රහ කළේ රූපය. ඊට පස්සේ වේදනා, වේදනා අනත්තා. ඊට පස්සේ සංඥා අනත්තා, සංකාර අනත්තා, විඥානං අනත්තා. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කිව්වේ පංචස්කන්ධය පහකට බෙදලා. මේක ඇත්ත වශයෙන්ම එකක්. නමුත් පහකට බෙදලා කොටස් පහක් හැටියට විග්‍රහ කළා. මෙතෙන්දි දැන් මේ අනිත්‍ය දුක්ඛ අනත්ත ත්‍රිලක්ෂණයමයි මේ විග්‍රහ කරලා තියෙන්නේ. අර අනුධම්ම සූත්‍රවල වගේ අනුධම්ම සූත්‍රවල අර අනිත්‍යානුපස්සී විහෙරෙයි අනිත්‍ය සංඥා පජහති අනත්තානුපස්සී විහෙරෙයි අත්ථ සංඥා පජහති. මේකම තමයි අර්ථය. නමුත් මේක ඊට වඩා මේ අනත්ත ලක්ෂණ සූත්‍රයේදී මේ පස්වග මහණුන්ට මේ සියලු දේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය පැහැදිලිව විග්‍රහ කරලා දුන්නා. විග්‍රහ කරලා ඊට පස්සේ ඒ සියලු දේ විග්‍රහ කරලා දැන් පස්වග මහණුන් කැඳවලා දැන් බුදුහාමුදුරුව ප්‍රශ්න වැලක් අහන්න පටන් ගත්තා. මේ සියලු දේ දැන් විග්‍රහ කරලා විස්තර කරලා ඒක දෙපැත්ත දුවතාවේ විග්‍රහ කරලා පෙන්වලා දීලා තියෙනවා. යථා පරිදි ඒ කියන්නේ හිතන්න පුළුවන් තත්වයකට පත් වුණාට පස්සේ මේක ඇත්ත ඇති හැටියට දකින්න පුළුවන් වුණාට පස්සේ තමයි මේ ප්‍රශ්න ටික අහන්නේ. දැන් පළවෙනි ප්‍රශ්නය තංකින් මඤ්ඤත භික්කවේ රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. දැන් ඔබ හිතන්නේ මේ යම් රූපයක් කැමැතිසේ පවත්වන්න පුළුවන්ද ඉච්ඡසේ කැමැතිසේ පවත්වන්න බැරිකම බැරිද? ඒ ගමන පස්වග මහන් කිව්වා අනිච්ඡං බන්ති. අනිච්ඡං බන්ති කියන්නේ න නිච්ච කියන එකයි. එහෙම නැත්නම් තමන්ගේ කැමැත්තට අනුව අල්ලගත්ත මේ රූපය උපාදානය කරගන්න හදන රූපය කැමැතිසේ ඍෂිසේ මනාපසේ නවත්තන්න පවත්වන්න පුළුවන් කමක් නැහැ කියන එකයි අනිච්ඡං බන්ති. බුදුහාමුදුරුවෝ ඇහුවේ කැමැතිසේ මනාපසේ ඉච්ඡට අනුව නවත්තන්න පවත්වන්න පුළුවන්ද කියන එක. පස්වග මහණුන් උත්තර දුන්නා අනිච්ඡං බන්ති. යම් පනා නිච්ඡං දුකං වා තං සුඛං වා. එහෙම යමක් කැමැත්ත පරිදි තමන්ගේ කැමැත්තට අනුව පවත්වන්න නවත්වන්න බැරි නම් එහෙම දෙයක් පවත්වන්න උත්සාහ ගැනීම දුකට හේතුවක්ද සුඛයට හේතුවක්ද කියලා ඇහුවා. පස්වග මහන් කිව්වා දුක්ඛං පන්ති. මේ දුක හේතු වෙන්නේ අර කැමැත්ත ඒ ආකාරයට පවත්වන්න නෑම් බව පස්වග මහණුන්ට පැහැදිලි කළා දුන්නා. එහෙම ඊගාවට යම් පනා නිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං. දැන් මෙතන මෙන්න අනත්ත වෙනකොට තියෙන විපරිණාම ධම්මං. අර සත්තට අනුකුසල සූත්‍රයේ තියෙන්නේ අනර්ථ වෙනුවට විපරිණාම ධම්ම. යම් පනා නිච්චං දුක්ඛං යම් දෙයක් නිච්චසේ පාත්තන්න බැරි නම් නිච්චසේ පාත්තන්නට උත්සාහ කරනකොට දුකත් උරුම වෙනවනම් එහෙමනම් මේ විපරිණාම ධම්මයට පාත් වෙනදී කල්ලන්නුතං සමනුස්පස්සිතං ඒතං මම ඒසෝ ආමත්මි ඒසෝ මේ අත්තාති. මෙය මගේ වසඟයටගෙන මගේ කොට මමයයි ගැනීමට මගේයයි ගැනීමට මගේ වසඟේ පාත්වා ගැනීමට දරන උත්සාහය සුදුසුද නොසුදුසුද කියලා ඇහුවා. නො හේතං වන්තේ මේක නොකළ යුතු දෙයක් කියලා කිව්වා. ඒ වගේම මේ ප්‍රශ්න තුන අනිච්ච දුක්ඛ අනාත්ත පිළිබඳව මේ ප්‍රශ්න තුන රූපය පිළිබඳව වේදනා පිළිබඳව සංඥා සංකාර විඥාන ප්‍රශ්න 15ක් මේ පස්වග මහණුන්ගෙන් රූපය පිළිබඳ අනිච්ච දුක්ඛ අනාත්ත වේදනා පිළිබඳ අනිච්ච දුක්ඛ අනාත්ත සංඥා පිළිබඳ අනිච්ච දුක්ඛ අනාත්ත සංකාර පිළිබඳ අනිච්ච දුක්ඛ අනාත්ත විඥාන පිළිබඳ අනිච්ච දුක්ඛ අනාත්ත ප්‍රශ්න 15ක් අහලා මුලින් ඒ 15ටම නිවැරදි පිළිතුරු ලබාගෙන ඒ තේරුම් ගත්ත බල බව යථාවාදී තථාකාරී ලෙස සපත කළා. ඊට පස්සේ මේ ප්‍රශ්න 15 ඇහුවට පස්සේ ඊළඟට නැවතත් තස්මාතිහ භික්කවේ යං කිංචි රූපං අතීත අනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා ප්‍රණීතං වා යං දුරේ සම්තිකාව. ප්‍රශ්න 11 මේ රූපය පිළිබඳ නැවත අතීත රූපය අනාගත රූපය පච්චුප්පන්න වර්තමාන රූපය අජ්ජත් රූපය බහිද්ධ රූපය ඕලාරික රූපය සුකුම රූපය හීන රූපය පණීත රූපය දුර රූපය ළඟ රූපය. මේ රූප 11කට ප්‍රශ්න 11කට බෙදලා මේ 11ම අනිච්ච දුක්ඛ අනාත්ත හැටියට නැවත ප්‍රශ්න ඇහුවා. ඒ වගේම මේ රූපය පිළිබඳ ඒ ප්‍රශ්න අර පස්වරක් 11 55ක් ඇහුවා. ඒ වගේම වේදනාව පිළිබඳවත් ඒ වගේම ඇහුවා. සංඥා සංකාර විඥාන පිළිබඳවත් මේ 11 ආකාරයේම රූප වේදනා සංඥා සංකාර විඥාන අතීත වර්තමාන අනාගත අජ්ජත්තික බාහිර ඕලාරික සුකුම හීන ප්‍රණීත ළඟ දුර මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව පහම පිළිබඳව අනිච්ච දුක්ඛ අනාත්ත විග්‍රහ කළා. මීට වඩා යම් කෙනෙකුට උපාදානය කරගන්න දෙයක් මේ ලෝකය තුල නැහැ. ඒ සියලු ප්‍රශ්න මේ අනාත්ම ලක්ෂණ සූත්‍රයේ අහලා තේරුම් කරලා දුන්නා. අනිච්ච දුක්ඛ අනාත්ත තුන තමයි දැන් මේ ඇහුවේ. මේ ඇහුවට පස්සේ ඒක ප්‍රතිඵලය තමයි ඊළඟට එවං පස්සං වික්කවේ මේක පසක් කොට දැක්ක ගත්තාම ඒ අනුව සුතවා අරිය ශාවකෝ රූපස්මින්පි නිබ්බින්දති. දැන් අර ධම්මානු අනුධම්ම අවස අර පළවෙනි අනුධම්ම සූත්‍රයේ තිබේ නිබ්බින්දති. මෙන්න මෙතෙන්ට එන්න තමයි මේ අනත් ලක්ෂණ සූත්‍රයේ මේ සියලු ප්‍රශ්න ඇහුවේ. එතකොට අනුධම්ම සූත්‍ර හතරේ තියෙන දෙයමයි ඒකමයි මෙතනක් තියෙන්නේ. ඒකෙ තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන. මේක හැබැයි ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන අර අතීත අනාගත අජ්ජත්තික බාහිර කටුක සුකුම හීන ප්‍රණීත දුර ළඟ මේ 11 ආකාරයටම ප්‍රශ්න ඇහුවා. ප්‍රශ්න අහලා අර සුතවත් අරිය ශාවකෙක් බවට පත් කළා. ඒ අනුව ඒ පස්වග මහණුන් රූපස්මින්පි නිබ්බින්දති. වේදනායපි නිබ්බින්දති, සංඥායපි නිබ්බින්දති, සංකාරයේසු නිබ්බින්දති, විඤ්ඤාණස්මින්පි නිබ්බින්දති, නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්ඡති, විමුක්තස්මින් විමුක්තිමිති ඥානං හෝති, කීනා ජාති බුසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉතත්තායාති පජානාති. මේ ආකාරයට මේ ප්‍රශ්න 165 අහලා උත්තර ගන්නකොට ඒ කිසිම දෙයක් බැඳීමට අල්ලා ගැනීමට උපාදානය කර ගැනීමට සුදුසු නොවන බව අර අතනිබ්බින්දති කියන තත්වයටපත් වුණා. ඒ නිසා මේ මෙතෙක්කල් මේ බැඳීම තමයි මේ දුකට හේතු වුණ කියන එක තේරුම් අරගෙන අර නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති, විරජ්ජති කියන්නේ විරාගය, විරජ්ජං නිරෝධති, නිරෝධි කියන එක තමාර පරිමුච්ඡති, විමුච්ඡති, විමුත්තං මිති ඥාන හෝති, අර පටිනිසග්ගානුපස්සී විහෙරති, සබ්බූපදි පජහති කියන තත්ත්වයට පත් වුණා. ඒ අනුව අර විමුත්ත මිති ඥානං හෝති කියන්නේ අරහත් ඵලයට ප්‍රඥා විමුක්තියට පත් වුණා. ඒ අනුව කීනා ජාති උසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉතත්තායාති පජානාති. අරහතුන් වහන්සේගේ ලක්ෂණ 6 තමයි මේ කීනා ජාති. දැන් අර කන කය කරලා කීන වුණා. අර සියලු කෙලෙස් මැමිතුන කපලා මිදහසුණා. උපජ්ජති කියන අර කර්ම බීජ උපදවීමෙන් සදහටම සහමුලින්ම නැවැත්තුවා කියන එකයි කීනා ජාති. උසිතම් බ්‍රහ්මචරියං, අර රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් සහමුලින්ම වෙන් වූ වාසයක් බ්‍රහ්මචර්යාවටපත් වුණා. කතං කරණීයං, කරගත යුතු සියලු දේ කරලා අවසන් වුණා. නාපරං ඉතත්තායාති, දැන් තරණය කරන්න දෙයක් නැහැ, තරණය කළා අවසාන. ඒ අනුව දැනගත යුතු සියලු දේ අවසානයි බව තමන් විසින්ම පජානාති. තේරුම් ගත්තා මගඵල අරහත් ඵලය ලැබුවයි කියලා. ඒ අනුව ඉමස්මින්ච පණ වෙයස්මී වෙයාකරණස්මින් බංජමානේ පංචවග්ගයානම් බික්කූනම් අනුපාදාය ආසවේහි විමුත්තානි විමුච්චින් සූති කියන්නේ අරහත් මාර්ගඵලයටම පත්වෙලා පැවැත්ම සහම්ලිම්ම අවසන් කරලා අර අනුපදිශේෂ නිබ්බාණය මගඵල අරහත් ඵලයට ලැබුවා කියන එක. ඉතින් ඒක නිසා මේ අනුධම්ම සූත්‍ර 4 අනත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙන්නේ මේ ත්‍රිලක්ෂණය. අනිච්ච දුක්ඛ අනාත්ත මෙනෙහි කළා, නිච්ච සුඛාත්ත හිතෙන් ඉවත් කළා, නිබ්බිදානුපස්සනාව, විරාගානුපස්සනාව, නිරෝධානුපස්සනාව, පටිනිස්සග්ගානුපස්සනාවටපත් වෙලා සබ්බූපදි පටිනිස්සග්ග කිරීම තමයි. ඉතින් ඒක නිසා මේ අනුධම්ම සූත්‍ර 4 එකතුවම තමයි අනත් ලක්ෂණ සූත්‍රයේ මෙතන තමයි අර කීනා ජාති. එමනනම් කෙලෙස් බැමිතුන සදාටම සහමුලින්ම කැපීම තමයි මේ අනත් ලක්ෂණ සූත්‍රේ කරලා තියෙන්නේ. මේක අර පරිවර්තකයෝ මේ අනත් ලක්ෂණ කන තේරුම් ගන්න නැතුව මේ අනත්ත ලක්ෂණ කිව්වේ අර විපරිණාම ධම්ම අනත්ත කිව්වේ අත්ත අනත්ත. ඒක නිසා මේක අනාත්ම ලක්ෂණ සූත්‍රය කියලා මේ ත්‍රිපිටක පරිවර්තනයේ පොතේ තියෙන්නේ. සහ මුලින්ම කිසිම තේරුමක් නැති ධර්මයක් නැති අර්ථයක් නැති පරිවර්තනයක් අනාත්මවාදයක් නෙමේ බුදු දහම ආත්මවාදයකුත් නෙමේ. බුදු දහම හේතුඵල ධර්මයක් විග්‍රහ කරන ධර්මයක්. ඉතින් ඒක නිසා මේ අනාත්ම ලක්ෂණ සූත්‍රය කියලා ත්‍රිපිටකකාරයෝ පරිවර්තනය කළේ නැවත අර උපනිෂද් ධර්මයේ වේදාගමේ මහාසාංගික නිකායේ බලපෑමක් විසුද්ධි මාර්ගයේ බලපෑමක් අනු. ඒක නිසා මේ අනත්ත ලක්ෂණ කියන එකේ තියෙන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනත්ත කියන ත්‍රිලක්ෂණය අර්ථය. මේක අර අනාත්ම ලක්ෂණ කියපු ගමන් ධර්මයම බුද්ධ ධර්මයම අර අනාචින්න බවට පත් වුණා ආචින්න දේශනා. ඉතින් ඒක නිසා මේ ත්‍රිපිටක පරිවර්තක කාර්යෝ සියලුම දේවල් මේ මෙතන මාතෘකා විතරක් නෙමෙයි අර නිබ්බිදානුපස්සී විහෙරය කියන එකත් කලකිරීම කියනමයි දීලා තියෙන්නේ. මේ වගේ දේවල් බොහෝ දේ පැරදි කළා මිනිසුන්ගේ නිවන් මඟ වහලා තිනවා මේ පරිවර්තකයන් විසි වෙන කවුරුවත් නෙමෙයි. පස්සේ කාලෙක අටුවාකාරයෝයි පරිවර්තකයෝයි බුදුදහමට කළ විනාශය නිසා මතු පරම්පරාවල බොහෝ මිනිසුන්ගේ නිවන් මඟ අමු අමුවේ වහලා වෙනස් කළා. අනන්තරිය පාප කර්ම කරගෙන ඒ අයත් අපාය ගියා, මිනිසුන්වත් මම්මුලා කළා, අතරමං කළා. ඒක තමයි සිද්ධ වුණේ. ඉතින් ඒක නිසා මේක මේ පරිවර්තනය නිවැරදි කරලා නිවැරදිව මේක තේරුම් ගන්නට උපකාර වන ආකාරයට මේ ධර්මය තේරුම් ගත්තොත් අද වුණත් තේරුම් කළොත් සියලු දේ මේ මාගදී භාෂාවේ බුද්ධ දේශනාවේ තියෙනවා. දැන්ගේ නම් ප්‍රශ්නහන්න අවස්ථාව තියෙනවා. මේ භාවනා වැඩසටහනේ දැන් මේ උදේවරුය තමා අවසාන වශයෙන් ප්‍රශ්න අහන්න තියෙන අවස්ථාව. ඉතින් දැන් හොඳටම දැන් මං හිතන්නේ කවුරු දන්නවා මොකද්ද මේ ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කරනවා. මේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ එවැගම අනුධම්ම සූත්‍රයේ එවැගම ඊයේ ප්‍රකාශ කළ සත්තරාණ කුසල සූත්‍රයේ ඊට පෙර දේශනා කළ සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයේ මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ හොඳට තේරුම් ගන්න ඕන වචනයක් තමා යං රූපේ. යං රූපේ යං වේදනා යං සංඥා යං සංකාර යං විඥානෙ. මේ යං කිව්වේ තමන්ගේ හිතට අරමුණු වන, ඇහැට අරමුණු වන චක්කු රූප, කනට අරමුණු වන සෝත රූප, නාසයට අරමුණු වන ගන්ධ රූප, දිවට අරමුණු වන රස රූප, කයට අරමුණු වන පොට්ටබ්බ රූප, මනසට අරමුණු වන ධම්ම රූප. මේ හය ඊළඟට මේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ පැහැදිලිව කියලා තියෙනවා. මේ රූප ඇහැට කනට නාසයට දිවට කයට මනට අරමුණු ඇහැට කනට නාසයට දිවට කයට අරමුණු වන ඒවා රස්සංවා. අර 11ම අර අතීත වර්තමාන අනාගත අජ්ජත්තික බාහිර සියුම් ගන හීන ප්‍රනීත දුරළඟ බොහෝ දේවල් අර දීගම්වා මනසට අරමුණුවන රූප අතීත අත්දැකීම් මත පුරුදු පුහුණු කරගත්ත දේවල් මත. ඒ නිසා මේ ඇහැට කන්නට නාසයට දිවට කයට වඩා මනසට මේ රූප බොහෝ අරමුණු වෙනවා. එකත් තේරුම් ගන්න ඕන. ඒ නිසා මේ යම් රූපේ කිව්වහම මේ සියලුම දේවල්. ඒ වගේම යම් රූපේ කිව්වහම ඒ තුන ඒ විතරක් නෙමේ තව තුන් ආකාරයකට බෙදන්න වෙනවා. ප්‍රිය මනාප මිහිරි රූප එක පැත්තකට, ඒවට තමයි ඇලින්නේ. අප්‍රිය අමනාප අමිහිරි රූප ඒවට තමයි ගැටෙන්නේ. ඒ වගේම මේ ප්‍රියාප්‍රියාතර වැරදිසේ මැනීම තුන්වෙනි වේශය. එනිසා මේ ඇහැට කන්නට නාසයට ඔය සියලු රූප නැවතත් තුනකින් වැඩි කරන්න වෙනවා. මේ සියලු දේවල් එකතුව තමා යම් රූපේ කියලා කිව්වේ. ඉතින් ඒක නිසා මේ ටික හොඳටම තේරුම් ගත්තනම් මේ නිවනට ඒ ටික හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම යම් රූපේ වගේමයි ඔය වේදනාත්, යම් වේදනා, යම් සංඥා, යම් සංකාර, යම් විඥාන කිව්වහම මේ සියලුම දේ මීට අමතර කිසිම දෙයක් මේ පැවැත්ම තුළ උපාදානය කරගන්නත් නෑ, අල්ලගන්නත් නෑ, දුකට හේතු වෙන්නෙත් නෑ. ඔය සියල්ලම තමයි තේරුම් ගත්තොත් නිතනත් නිවන. ඉතින් ඒක නිසා මේ අනුධම්ම සූත්‍ර හතරයි අනත්ත ලක්ෂණ සූත්‍රයයි තේරුම් ගන්න නම් අර මුල් සූත්‍ර සියලු දේ මේ ආනපාන තේරුම් ගත යුතුයි. ඉතින් ඒක නිසා මේක තේරුම් ගත්තාම අපිට බොහොම සරල වෙනවා. මේ වෙන කාගේවත්ම හිතට එන රූප නෙමේ, වේදනා සංඥා සංකාර විඥාන නෙමේ, තමන්ගේ හිතට වර්තමාන මොහොතේ කොයි තරම් දැන් අඩු කළාද. එක මොහොතයි තමන්ට හිතන්න තියෙන්නේ. දැන් මේ වර්තමාන මොහොතේ තමන්ගේ එක්කෝ ඇහැට කන්නට නාසයට දිවට කයට බාහිර වශයෙන් එන එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර දීගං වා කියපු දීර්ඝ සංසාරය අපි පුරුදු කරගෙන පුහුණු කරගෙන ආපු නිසා මනසට අරමුණු වන යම් රූපේ, යම් වේදනා සංඥා සංකාර විඥාන වෙන්න පුළුවන්. මෙන්න මේක ගැන විතරයි අපි වර්තමාන මොහොතේ කතා කරන්න ඕන, කල්පනා කරන්න ඕන. සෝ අසෝ සතෝ අස සති සතෝ පස්ස සති. එතකොට මේ අස්ස කිව්වේ ආශ්‍රය ඇතුළට ගැනීම, පස්ස කිව්වේ ප්‍රහාණය බැහැර කිරීම, සති කිව්වේ හේතුඵල ධර්මයට බහාගලපා බලා යෝ ධම්මෝ ණය විනයට සසඳා බලා යෝ විනයෝ, යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ. මේක තමා ආනපාන සති සමාධියට අත්‍යවශ්‍ය සියලුම දේ ඉතාම සරලයි, කෙටි, පහසුයි. මේ සතියක් තුළ කතා කරපු ඉගෙනගත්ත සියලු දේ හරිය මෙන්න මෙතන තේරුම් ගත යුතුයි. එතකොට වර්තමාන මොහොතේ තමන්ට අර කරන කියන ඕනම වැඩක් කරන්න පුළුවන්. අර සම්පජඤ්ඤ පබ්බේ තියෙනවා, අභිකන්තේ, පටික්කන්තේ, අලෝකිතේ, විලෝකිතේ, සමුජ්ජිතේ, පසාරිතේ, අර උත්‍යාවාසකම් සංඝාටිපත්ත චීවර ධාරණේ, සාහිත්‍ය භාවිතේ, පීඨේ, ගතේ, තිතේ, නිසින්නේ, ජාගරිතේ, තුන්නේ භාවේ ඕන වැඩක් කරන්න පුළුවන්, ඕනි ක්‍රියාවක් කරන්න පුළුවන්. හැබැයි අර වර්තමාන මොහොතේ ඒ ක්‍රියාව කරන අවස්ථාවේ වර්තමාන මොහොතේ තමන්ගේ හිතට අරමුණ වන අරමුණ අර හේතුඵල ධර්මයට බහගලපා විනයට සසඳා බලා ආශ්‍රය කළ යුතු නම් ආශ්‍රය කිරීමත්, බැහැර කළ යුතු නම් බැහැර කිරීමත්, බැහැර කළ යුතු නම් ඒ බැහැර කළ යුතු වැරදි දේ වෙනුවට නිවැරදි දේ ඇතුළට ගැනීමත් ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කිරීම. මේක තමයි හරිය මේක තමයි තේරුම් ගත යුතු. මේ ටික තේරුම් ගත්තොත් තමන්ට නිවැරදිව ආනපාන සති සමාධිය පිහිටා හතර සතිපට්ඨානය පූර්ණ කරගෙන සත්තපොජ්ජංග පූර්ණ කරගෙන මගඵල ලබන්නටම මේ වැඩපිළිවෙල උපකාර වෙනවා.
රූපංච හිදං නයිදං ලබ්බේත ච කියන වචන තුන පොඩක් තියෙනවා.
මොකද්ද රූපංච හිදං කියන්නේ? යම් රූපයක් මම කොට මගේ කොට මගේ වසඟයට පවත්වන්න උත්සාහ කරගන්නවා නම් ඒක නයිදං. ඒක නොකල යුතු නොකල හැකි දෙයක්. ඒක තමන්ගේ වශයෙන් කවදක්වත් ලබ්බේට ඒක ලබාගෙන තමන්ගේ වශයෙන් පවත් ගන්න පුළුවන් දෙයක් නොවේ කියන එක යථා පරිදි තේරුම් ගත යුතුයි කියන එක.
ගරු ස්වාමීන් වහන්සේ, ආර්ය උපවාදයක් සිදුවෙන ආකාරයත් ඒ කමා කරගන්න ආකාරයත් විස්තර කරන.
දැන් ආර්යෝපාදයක් වෙන්නේ ආර්යයන් වහන්සේ කෙනෙකුට ආර්ය මඟ පෙන්වූ ආර්ය ධර්මයට, බුද්ධ දේශනාවේ බුද්ධ ධර්මයට ආර්ය මඟ අනුගමනය කරන උත්තමයෙකුට. කොටස් තුනක් ඉන්නවා. ආර්ය ධර්මය තමයි මේකේ පළවෙනි එක. ඒ කියන්නේ මේ මඟ පෙන්වූ බුදුන් පුයාණන් වහන්සේ දේශනා කරපු මේ මාර්ගය ධර්මය යම් ආකාරයක, එහෙම නැත්නම් ආර්යයන් වහන්සේ කෙනෙකුට, එහෙම නැත්නම් ආර්ය මාර්ගයේ යන කෙනෙකුට හිතෙන් වචනයෙන් ක්‍රියාවෙන් කායෙන වාචා චිත්තේන මේ කයෙන් වචනයෙන් ක්‍රියාවෙන් දැන හෝ නොදැන හෝ යම් කෙනෙකුට හිංගයක් හිංසාවක් අවඩක් අපමානයක් අවහිරයක් මේ යම් අවමානයක් අපහාසයක් වරදක් පාපයක් කළොත් ඒක ආර්යෝපවාදයක් වෙනවා. දැන් තමන් නොදැන බොහෝ විට මේ සමාජයේ ඉන්න පුළුවන් තමන්ගේ ගෙවල්වල පවුල්වල පවා මිත්‍රයන් පවා මගඵල ලැබූ සෝතාපට්ටි ඵලයට පත් වූ අය ගිහිය වෙන්න පුළුවන්. ඒ වගේම ගිහියෝ පැවිදියෝ සෝතාපට්ටි ඵලයට පත් වූ කෙනෙකුට වචනෙන් ක්‍රියාවෙන් සිටිවිල්ලකින් හරි වරදක් පාපයක් හිංගයක් හිංසාවක් අවඩක් අසාධාරණයක් කරනවා නම් ඒක යම් ආකාරයක ආර්ය උපාදයක් වෙනවා. විශේෂයෙන්ම මේ උතුම් බුද්ධ ධර්මය වැරදි විදිහට පාවිච්චි කරලා වැරදි විදිහට ධර්මයට නිගා කරනවා නම්, විරුද්ධ කරනවා නම්, විකෘති කරනවා නම්, බුද්ධ භාෂිතය ලපිටේ අලපිටේ අභාෂිතය කරනවා නම්, ආචින්න දේශනාව අනාචින්න දේශනාවක් කරනවා නම් ඒක තමයි ලොකුම ආර්ය උපාදය. ඒ වගේම ආර්යයන් වහන්සේ කෙනෙකුට ඒ අරහතුන් වහන්සේ කෙනෙක් හෝ මගඵල ලැබූ කෙනෙකුට වචනයෙන් කතාවෙන් ක්‍රියාවෙන් හිටවිල්ලෙන් මේ වරදක් පාපයක් හිංගයක් හිංසාවක් අවඩක් අසාධාරණයක් කරනවා නම් ඒ සියල්ල ආර්ය උපාදයන්. හැබැයි මේ ආර්ය උපාදය කියන පාප කර්මය අර ආනන්තරික පාප කර්මය ළඟට තියෙන බලවත්ම ගරුක පාප කර්මය. නමුත් එකම වෙනස ආර්යෝපාදයෙන් අවංකව කමා කර ගැනීමෙන් සදහටම ඒකෙම විදී නිදහස් වෙන්න පුළුවන්. ඒකයි තේරුම. ඉතින් ඒක නිසා ආර්යෝපාදයක් තමා දැන හෝ නොදැන හෝ දෛනිකව සිදුවෙන්න පුළුවන්. දැන් අපි හිටමුකෝ කවුරු හරි තමන්ට මේ සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයෙක් හම්බුණා. මේ පුද්ගලයා සමහර විට කතා කරන වචනවලට, ක්‍රියා කරන දේවල් අනුව, හිතන සිතුවිලි අනුව තමන්ට නොගැලපෙනව නම් එයා වෙන වෙන දේවල් නම් කියන්නේ කරන්නේ හිතන්නේ. මොකද එයා අර සුතවත්තාරිසාවකෙක්. ඉතින් ඒකට තමන්ගේ මැනීමෙන් තමන් ගෙමින්මෙන් තමන්ට ප්‍රිය දේ නෙමෙයි වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අර හිතෙන් හරි ද්වේෂයක් වෛරයක් ක්‍රෝධයක් හිංගාවක් හිංසාවක් කවඩක් අසාධාරණයක් වෙන්න පුළුවන්. ඒක ආර්ය උපාදයක්. නමුත් එදිනෙදාම අපි අර කමා කරගන්න ඕන. අර කරුණු හතරේ පළවෙනි එක මේ කමා කර ගැනීම. ඒ කමා කරගන්නවා නම් එදාටම ඒකෙන් විදි නිදහස් වෙනවා. නමුත් ඉතින් හැමදාම මෙහෙම කමා කරගෙන හරියන්නේ ඒ වගේ කෙනෙකුට අපි ආර්ය උපාදයන් කිරීම තීරණයක් ඇතුවම අවසන් කරන්න වෙනවා කවදා හරි ධර්ම අවබෝධයක් ලැබුණාට පස්සේ.
අවසරයි ස්වාමින් වහන්ස, මම භාවනාවට සහභාගී වුණ කෙනෙක් නෙමෙයි, මට ප්‍රශ්න දෙකක් තියෙනවා, අහන්න පුළුවන්ද?
අහන්න කමන්නේ.
පළවෙනි ප්‍රශ්නේ,
භාවනාවට සහභාගී වුණ කෙනෙක් නෙමෙයි කියන්නේ මොකද? අදමයි ආවේ.
නෑ ස්වාමීන් වහන්ස, මම දානේ අරගෙන ආවාද?
හරි.
පළවෙනි ප්‍රශ්නේ, ඔබ වහන්සේගේ දේශනාවේ තියෙනවා රූප රාග අරූප රාග අරහත් මාර්ගයේදී තියෙනවා කියලා. අරහත් මාර්ගයේ ඉන්න පුද්ගලයෙකුට තියෙන රූප රාග අරූප රාග මොන වගේ ඒවාද කියලා ස්වාමීන් වහන්ස.
දැන් රූප රාග අරූප රාග කියන එකේ තේරුම කය රමණය කිරීමේ රාග කාම රාග නෙමෙයි. මොනවද? දැන් අර අරහත්ත්වයට පත් වෙන්න ඕන කියන රාගයම රූප රාගය. තව මගපල ලබන්න ඕන කියන තත්වයම රූප රාගයක්. ඕ අරූප රාග අරූප රාගයක් රූප රාගයක් නෙමෙයි. ඉතින් ඒක නිසා මේ රූප රාග අරූප රාග කියන දෙකම අවසන් වෙන්නේ සදහටම අර මානෙ ඉවත් වීමෙන්. මානෙ අස්මිමානය තියෙන තාක්කල් රූපරාග රූපරාග ඉවර වෙන්නේ නැහැ. අස්මිමානය කියන්නේ මොකෝ? මමත්වය, මම කියන මේ ගතිය. දැන් මම නිවන් දකින්න ඕන කියන, අරහත්ත්වයට පත් කරන්න ඕන කියන, කෙරවල කරන්න ඕන කියන ඒ ආකාරයේ රූපරාගයක් අරූපරාගයක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ අස්මිමානය තියෙන්නේ අරහන්ත මාර්ගයෙන් තමයි කෙරවල කරන්නේ. අරහන්ත මාර්ගයේදී අස්මිමානය තියෙනවා. ඒ නිසා රූප රාග අරූප රාගත් අස්මිමානය ඉවර කිරීමත් කම්මක ඉවර වෙනවා.
අවසරයි ස්වාමීන් වහන්ස, එතකොට අරහත් මාර්ගයේ හිටින කෙනෙක් ඉන්න කෙනෙකුට තියෙන එකම රූප රාග අරූප රාග මගඵල ලැබීම සහ
අරහත් තව නොයෙකුත් ආකාරයේ රූප රාග අරූප රාග තියෙන්න පුළුවන්. නමුත් කාම රාග පිටික කාම රාග නෙමෙයි. කාමරාග කියන්නේ ඇහැ පිනවීමේ රාගය, කන පිනවීමේ, නාසය දිවකය කියන පහ පිනවීමේ රාගය කාම රාග. මේ මන රමණය කිරීම රූප රාග රූප රාග කොටසට අයිති.
අවසරයි ස්වාමීන් වහන්ස, දෙවෙනි ප්‍රශ්නය, අර දිත්තේව දිට්ඨ මත්තම් භවිස්සති කියන ගාථාවේ තේරුම කියලා දෙන්න පුළුවන්ද?
ඔව්, ඒක මේ මුළු බුදු දහමම කැටි කළා. චතුසු වහාරේසු කියන ධර්මතාවයක්. චතුසු වහාරේසු දිට්ඨ සුත මුත විඤ්ඤත තමා චතුසු වහාරේසු. මෙතන තියෙන්නේ අපි ඇහෙන් රූපයක් දැකීම දිට්ඨේව දිට්ඨ මත්තං, කනෙන් ශබ්දයක් ඇසීම සුතේව සුත මත්තං, මුතේව මුත මත්තං කිව්වේ නාසයෙන් දිවෙන් කයෙන් විඳවීම. ඒ යම් මේ පංචස්කන්ධය විඤ්ඤතේ විඤ්ඤාත මත්තං කියන එක හිතෙන් විඥාණයෙන් යම් දෙයක් උපාදානය කර ගැනීම අල්ලා. මේවා දැන් එකක් ගත්තොත් දිත්තේව දිත්ත මත්තං. ඊට පස්සේ තියෙනවා භවිස්සති. දැකීම දැකීම මාත්‍රයකට සීමා කරලා ඒ දැකීම නිසා ඇතිවන වේගය, වේදනාව නිසා බිහිවන ශක්තිය වේගය අස්කිරීම භවිස්සති. බයන්නේ ඉන්නේ බිහි කිරීම, වියන්නේ ඉන්නේ වෙන් කිරීම, අස්කිරීම තමා අසති භවිස්සති. එතකොට ඇහැටියෙන්නේ දකින්න, ඒක වරදක් නෑ. නමුත් අර ඇහෙන් යම් රූපයක් දැක්කහම වේගයක් වේදනාවක් ආවේගයක් විඥාන ශක්තියක් ඇහිලා යම් බිහිකිරීමක් වෙනවා, ප්‍රභවය වෙනවා, නිර්මාණය වෙනවා, සකස් වෙනවා. ඒ සකස් වන නිර්මාණය වෙන දේ මේ නිර්මාණය නොකර බිහි නොකර ඒ වේගය වෙන් කරලා අස් කරලා ඒකෙන් මිදී නිදාසීම තමා භවිස්සති. ඒ භවිස්සති කියන එකේ තියෙනවා සමත විපස්සනා දෙකම, අනිච්ච දුක්ඛ අනාත්ත දෙක මෙනෙහි කළා නිබ්බිදා කියන එකම තියෙනවා. එනිසා මේ හතරයි තියෙන්නේ. ditteva dittamattam bhavissati, suteva sutamattam bhavissati, muteva mutamattam bhavissati, viññate viññāta mattam bhavissati. ඊළඟට කියලා තියෙනවා neva ida na huraṁ න උබේ මන්තරේ දුක්ඛක් අස්මාති අහෝසීති. ඒ නෙව ඉඩ කිව්වේ ප්‍රියමනාපදයට ඇලින්නෙත් නෑ. නෙව හුරං කිව්වේ අප්‍රියමනාපදවට අනික්කෙරවලට ගැටෙන්නෙත් නෑ. ඒ ඇලීමයි ගැටීමයි අතර උබේ මන්තරේ අතරතුර කිසිම මැනීමක් අදුක්ක මාසුකට යන්නෙත් නෑ. ඒ අනුව දුක්කස් මාති වදාමි නිබ්බින්දති කියන එකම තම.
අවසරයි ස්වාමීන් වහන්ස, රූපයක්ට පටිච්ච නොවී කියන්නේ න පටිච්ච වෙන්න අනිච්ච දුක්ඛ අනාත්ත මෙනෙහි කළ පුළුවන් වීමේදී දැන් ඇත්තට මෙතන සිදුවෙන්නේ අපි යම් චන්දරාගයකින් රූපයකට බැඳෙනකොට උපදින ආස්වාදයේ විපරිණාමය නේද මෙතනදී?
ආස්වාදයේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන අනිච්ච දුක්ඛ විපරිණාමය දැකලා ඒ අනිච්ච දුක්ඛ විපරිණාමයෙන් මිදී නිදහස් වෙන්නට අවශ්‍ය චන්දරාග විනය චන්දරාග ප්‍රහාණය කරලා නිස්සරණයට පත්වීම තමයි අනිච්ච දුක්ඛ අනාත්ත මෙනෙහි කළා නිබ්බිදා විරාගා නිරෝධා පටිනිසග්ගා කිරි.
ස්වාමීන් වහන්සේ එතනදී මේ විපරිණාම ධර්මය වෙන්නේ කියන්නේ රාගයෙන් හරි ද්වේෂයෙන් හරි මෝහයෙන් හරි උපදින ආස්වාදයේද?
දැන් අපි යමක් අල්ලගත්ත කියමුකෝ. ඒක අපි කැමැත්තෙන්ම යම් දෙයකට අපි උපාදානය කරගත්ත මොහොතේ ඉඳන් ඒක බරක් වෙනවා, බයක් වෙනවා, බැම්මක් වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒක තමයි දුක්ඛං. ඒක ඒ ප්‍රිය වූ මනාප වූ දේ ඒ මොහොතේ ඉඳන් අප්‍රිය අමනාප බවට පත් වෙනවා. දැන් අපි මේ ලෝකේ තියෙන ඕනෑම දෙයක් අපි හිතමු කෙනෙක් කවුරු හරි බොහොම කැමැත්තෙන් කසාදු බැන්දා කියලා හිරයක් ගත්තා කියලා. හිරේ ගන්නකම් කසාදු බඳිනකම් විතරයි අර අවශ්‍යතාව කැමැත්ත තියෙන්නේ. එදා බැන්ද දවසේ ඉඳන් මොකද තියෙන්නේ? ඊට පස්සේ විපරිණාම. එදා ඉඳන්ම මේක හිර වෙනවා, සීමා වෙනවා, ගැටයක් වෙනවා. ඒකනේ හිර ගන්නවා කියන්නේ. ඈ මේ සියලු දේ එදා ඉඳන් තියෙන්නේ මොකද්ද? එදා ඉඳන් දැන් ඒක කසාට බඳිනකන් තියෙන්නේ සුවයක්, ප්‍රියමනාප. එදා ඉඳන් මොකද තියෙන්නේ? අනිත් පැත්ත කල්පනා කරලා බලන්න. හැමදේ අපි ඒක ඕනේ. අපි හිතමුකෝ ඕන අපිට අපි බොහොම කැමැත්තෙන් හැමදාම ස්විප් එකක් ගන්නවා හැදෙන්න කියලා. ඔන්න දැන් ස්විප් එක ගන්නවා ඔන්න එක දවසක ස්විප් එකක් ඇදුනා. ඇදුණු දවසේ ඉඳන් රැට නිින්ද යනවද? ඕක බරක්ද? මේක හොරු ගණී කියලා, මේක නැති වෙයි කියලා, බඩු ගහයි කියලා, මේකෙන් මොනවද කරන්න කියලා දැන් නිදා ගන්න පුළුවන්ද රැට? බෑ. ඒක ඕක තමයි දුක්ඛ අනිච්චං දුක්ඛ විපරිණාම ධම්ම. ඒක බරක් වෙනවා, ඒකම බයක් වෙනවා, ඒකම මේක බලයක් කියලා ලෝකයට පෙවුනට දැන් ඒ වගේම තමයි අපි හිතමුකෝ කොහොම හරි තරඟ කළ තරඟ කළ ජනාධිපති වුණා. ජනාධිපති වෙනකන් මේක හොඳයි. උන දවසේ ඉඳන්නේ ඔක්කොම මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැටලු බය දැන් ආරක්ෂක දාන්න වෙනවා ආරක්ෂා වෙන්න වෙනවා නිදා ගන්න බැරි ඇට මේ සියලු දේ තියෙන්නේ මොකද මේක ඒක තමයි මේක මේක එකකට දෙකකට නෙමෙයි සියලු දේට මේක තමයි ලෝකේ තියෙන නියත ධර්මතාවය යමක් ඉටු කර ගන්නා තුරු විතරයි ඒකේ ප්‍රියමනාප බව මිහිරි බව තියෙන්නේ ඒක ඉටු වුණාට පස්සේ ඒක වැය වෙනවා ඒක ප්‍රශ්නයක් ගැටලුවක් දුකක් අනිච්චං දුක්ඛං විපරිණාමද ඒක හැම දෙයකටම හැම තැනකටම හැම අවස්ථාවකටම හැම ධර්මතාවයකටම මේක සර්ව සාධාරණයි පොදුයි කිසිම දෙයක් නැහැ ලෝකේ මේක දිගටම මේක අල්ලගත්ත නමුත් කරන්නේ මේක අර ඉටු වුණ ගමන්ම අර අරමුණ වෙනස් කළා වෙන අරමුණකට යෑම නිසා මේක අමතක වෙනවා ඒකයි මිනිසු කරන්නේ ඒක තමයි පෘථග්ජන ගතිය ඒක තමයි අසුතවත් පෘථග්ජන මිනිසු නිතරම අත්ෙන් අතට පනින්නේ
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස අපි ආනපාන වැඩිීමේදී අපි හිතමු අපි බස් රථයක යනකොට අපිට අර කියපු වඩේ සුවඳක් එනවා ඒ සුවඳ එනකොටම අපි දන්නවා වඩේ සුවඳක් එනවා කියලා ඒ සුවඳ ඒ කියන්නේ ඒ ඔස්සේ රවුම් ගහන්න කලින් උපාදානීය වෙන්න කලින්ම අපි ඒක අසුබයක් ලෙස ඒක හිතට ආවොත් ඒ කියන්නේ අකුසලයක් වෙනවා
ඒ මොහොතේ මේ කාණ පාන කළොත් එතින් ඉවරයි
එතකොට ස්වාමීන් වහන්ස ඒ එතනින් ලැබෙන්නේත් අපිට ඒ ආශ්වාදයක් නම් ඒකත් අපි අර අසුභයක් ලෙස
ඒක දිගේ සංචේතන නොගැහුවොත් සංකාර නොකළොත් සමුදය වෙන්නේ නැහැ අනුසය උපදින්නේ නැහැ නානුසයති වෙනවා වඩේ දැන් වඩේක බවක් දන්නවා ඒකනේ අර මුතේව මුත මත්තම් දිත්තේව දිත්ත මත්තම් සුතේව සුත මත්තම් මේ වඩේක බව දන්නවා හැබැයි නමුත් ඒකට අපි ඇලුන්නේ නැහැ ගැටුන්නේ නැහැ මුලා වෙන්නේ නැහැ ඒක තමයි භවිෂ්‍යති ඔව් ආස්වාදයක් ලබන්නේ නැහැ ඉත ඉස්සෙල්ලම චන්ද්‍රාග විනිහි පිහිටා චන්ද්‍රාග ප්‍රාණි ඒකෙන් හිත මුදව ගන්න නිබ්බිදා
ඔව් එතකොට අපි දැන් ඒක අයින් කරලා අපි ඊට පස්සේ අර ඒ ආශ්වාදයේ ආදීනවෙන් අනිච්ච දුක්ඛ අනාත්ත එතනදිත් අපි මෙනෙහි කරලා උදුරා දැමිය යුතුයි
ඔව් අනිච්ච දුක්ඛ අනාත්ත මෙනෙහි කිරීම තමයි නිබ්බිදා කියන්නේ ඒකේ ප්‍රතිඵලය තමයි නිබ්බිදා නොබැඳීම දැන් අපි බැඳුණා නම් වඩේක හොයාගෙන යනවනේ දැන් අපි වඩේක බව දන්නවා හැබැයි වඩේක හොයාගෙන ගියේ නැහැ කඩේ ගියා අනික් බඩුවේ එතකොට හරි
හැදුනහස මේ අපි දැන් නිින්දත් නොනිින්දත් අතර ඉන්නකොට අර හීන පේනවා කියලා තියෙන්නේ මේක විඥානේ ආහාර හොයන මොකක් හරි ක්‍රමයක්
ඔව් විඥානේ ආහාර හොයනවා නෙමේ විඥානේ යම් ආකාරයකට මනෝ විකාර කරනවා දැන් මේ අඩ නිින්දෙදී ඒ කියන්නේ දැඩි නිින්දත් අඩ නිින්දත් අතරේ තාමත් විඥානේ ක්‍රියාත්මක කරනවා නමුත් දැන් අර ඇහැකනනාසය තාවකාලිකව නිද්‍රාගත වුණාට මනෝවිඤ්ඤාණය තාමත් ක්‍රියාත්මක වෙනවා ඒ නිසා මනෝවිඤ්ඤාණය යම් යම් ක්‍රියාකාරීත්වයන් ක්‍රියා කරන නිසා මනෝ විකාර කරනවා අර තදින්ම තමන්ගේ හිතට ඇලුණු ගැටුණු දේවල් නැවත කොයි කාලෙක හරි සමහර විට ඒ දවසේ එන්න පුළුවන් නොවෙන්න පුළුවන් සමහර විට කාලාන්තරයකට ඉස්සෙල්ලා වෙන්න පුළුවන් ඒ මනසට ඒ අඩ නිින්දෙදි හීන පේනවා මනෝ
තවත් ජාති කිහිපයක් පසු කරලා ඵලය පූර්ණ කරන්න පුළුවන්
ඵලය පූර්ණ කරන්න පුළුවන් දැන් ඒක තියෙනවනේ එහෙම වුණා දැන් බාහ්‍ය ධාර්මීයතුමා පිළිබඳව අතීත කතාවේ තියෙනවා කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලේ මෙහෙම මෙහෙම පුහුණු කළා ඵලයටපත් වෙන්න බැරි වුණා ඒක නිසා තමයි මේ බුද්ධ ශාසනය තුල එක පාට මෙහෙම වුණේ. ඒ වගේම පුක්කුසාති රජුරුව ගැන තියෙනවා අතීත කතාව.
සාන්නාංශ වර්තමානයේ තියෙනවා මේ පැවිදි කරගන්න සුදුසු නුසුදුසු අය කියලා. ඒක බුද්ධ කාලයේ
ඒක සම්මුතිය. ඒක සම්මුතිය. දැන් ඔය නොයිකයිගේ අංගපසංග අඩු වුණාම යම් යම් බාධක තිබුණාම මාන කරගන්නේ නැහැ අද. ඒ වගේම කුලේ බාල නම් කුලේ අඩු නම් ඒත් මාන කරගන්නේ. ඒවා වැරදි වැඩ. ඒවා මේ බුද්ධ දේශනාවට විරුද්ධයි. නමුත් දැන් හැබැයි බුද්ධ දේශනාවේ තියෙනවා කන ඇහෙන්නේ නැත්නම් ඒ බුද්ධගයර සෝතාපන්නයි පඤ්ඤා සුත්තම ඥාන ලබන්න බෑ. ඒක කර්ම දෝෂයක්. ඒක කර්ම ආබාධයක්. ඒ බුද්ධගලයට කිසි හේත්ම මහාන උන වහන වෙන්නත් බෑ. මහාන වෙලා වැඩකුත් නෑ. මගපල් ලබන්නත් බෑ. නමුත් දැන් මේ අටක් අකුලක් වගේ ගැඩුනාම ඒ වගේ දේවල් ඔකට බලපාන්නේ. දැන් මෙහෙමම සිද්ධියක් වුණා. දැන් අද ඔය ඉන්නවනේ මේ ප්‍රසිද්ධ දේශකයන් වහන්සේ කෙනෙක් අපි ලැබුණෝරුවේ හාමුදුරුව. කවුද? සුදර්ශන හාමුදුරුව. මේ හාමුදුරුව යුද හමුදාවේ හිටියේ. යුද හමුදාවේ හිටලා වෙඩි වැදිලා මේ කකුල මෙතනින් කඩලා ගියා. මේ හාමුදුරුව කීප තැනකටම ගිහි කාලේ මේ දැන් කකුල කඩනට පස්සේ යුද හමුදාවෙන් ඉන්නත් බෑ, මහන වෙන්න හෙව්වා. කිසි කෙනෙක් කිව්වා මේ කකුල කැඩිච්ච හින්දා මහන කරගන්න බෑ කියලා. පස්සේ මම මගේ වාහනේ ඊට පස්සේ මිහිඳු ආරාමයට එක්කන් ගිහිල්ලා ඒ මිහිඳු ආරාණ්‍ය හාමුදුරුවන්ට කතා කළා. ඊට පස්සේ එඬේරිගල හාමුදුරුවන්ට කතා කළා. තමා බොහොම අමාරුවෙන් මහන කෙරුවේ. නමුත් මහන කෙරුවත් එතන නවතින්න කැමති වුණේ නැහැ. ඊට පස්සේ තමා ඔය ලැබුණෝරුවේ පොඩි පොල් අතු මඩුවක් හදාගෙන මම මේ කාලේ හුඟක් උදව් කළා. ගියේ කැටියට මගේ වාහනේ තමා හුඟක් එහෙට මේ ගියේ. ඔය තත්ත්වයට ඔය ලැබුණෝරුව ගෙනා. එහෙනම් ඉතින් අඟුලිමාල රාජා ප්‍රාණකාරයෙකුට වැඩිනේ. නෑ ඉතින් මෙහෙමයි. ඒක සම්මතයක්. දැන් බුදුහාමුදුරුවෝ කිසිම කෙනෙකුට නිවන් දකින්න බෑ කියලා කිව්වේ නෑ. කොච්චර අපරාධ කළා. වරදක් පාපයක් නොකලෙක් මෙලව නැත. එයාටත් මේ මඟ විවෘත කරගන්න පුළුවන්. ඉතින් ඒක ඒවා රාජා අපරාධකාරියෝ කියලා එහෙම බුදුහාමුදුරුවෝ වෙන් කළා නෑ. මහනුදම් පුරනකොට බිහිරි වෙන්න ඒක ධර්මතාවය. එහෙම වෙන්න හේතුවක් නැහැ. ඒකයි කර්ම දෝෂයක් තියෙනවා නම් එහෙම වෙන්න පුළුවන්. ඉතින් නමුත් මහනුදම් පුරනවා නම් අවංගෝ පිරිසිදුව ඕක බිහිරි වෙන්න තව පිරිසිදු වෙනවා. දැන් මේ කනේ දෝෂය කියන්නේ රාගය ද්වේෂය මෝහය නිසා වාපිච්චම් දෝෂයක්. ඒක වෙන්නේ නැහැ. වාපිච්චම් තුන ඉවත් කරනකොට.
වෙනාංශ අසදෘශ මහදානය කියලා කියනවද?
ඒ කාලේ ඉතින් හිතාගන්න බැරි හැම අංගවලින්ම සම්පූර්ණ වූ දානයක් තියෙනවා අසද්දුස දානය. ඒක ඉතින් මේ රජ කෙනෙකුට විතරයි දෙන්න පුළුවන්. හැම ආකාරයෙන්ම සියලු අංග සම්පූර්ණව දෙන දානයක් අසද්දුස දානය කියලා. ඒ කියන්නේ කොසල් රජුරුවොත් එකවරක් විතරයි ජීවිත කාලේ අසද්දුස දානයක් දුන්නේ කියන්නේ.
ගරුතර ස්වාමීන් වහන්ස, ගරුතර ස්වාමීන් වහන්ස,
අර මයික් එකට කතා කරන්න කොසිල් මෑණියෝ තීගාවට.
ගරුතර ස්වාමීන් වහන්ස, මේ පටිච්ච සම්පාද ධර්මයේ අර රූපටි රූප 11 ආකාරයට බලන රූප අතීත වර්තමාන අනාගත ආදී වශයෙන් එය ඊළඟට පංච උපාදානස්කන්ධෙටම 55ක් හැටියට 11 බලනවා. ඊළඟට ඒක අනිත්‍ය දු ඒක රාග දේශ මොහ වශයෙන් උත් බලනවා. ඊළඟට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් උත් බලනවා. ඒ වගේ
ආන්න උපාසකම්ම ආයි කිව්ව වැරදි වචනයක්. මොකද්ද? මොකද්ද?
අනත්
අනිත්‍ය දුක්ඛ විපරිණාම වශයෙන් බලනවා කිව්වහම ඔය අනාත්ම කතාව ඉවරයි. දැන් මේක මේ අනිත්‍ය දුක්ඛ අනත්ත කියන එක තමයි මේ වැරදියට අනාත්ම ගත්තේ. නමුත් දැන් ත්‍රිපිටකයේ මේ ඉගෙනගත්ත සියලු සූත්‍රවල තියෙන මොකද්ද? අනිච්චං දුක්ඛං විපරිණාම. මේක හොඳට තේරුම් ගන්න ඕන. ඔය අනාත්ම කතාව සාමුලින්ම ආත්ම අනාත්ම කතා දෙකම ඉවර වෙනවා. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. මේ දැන් අනත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙන්නේ විපරිණාම ධම්මං. සත්තට්ඨාන කුසල සූත්‍රයේ තියෙන්නේ විපරිණාම ධම්මං. හැම තැනකම තියෙන විපරිණාම ධම්ම.
වෙනස් වෙන විපරිණාම.
ඔව්. ඒක තමයි අනාත වෙන්නේ.
ඒ ආකාරයට දැන් ඒ 55 බලනවා. ඒ තුන්ගුණේ
ඔය 165යි.
ඒ විදිහට බලනවා. ඒ කියන
එක දැන් මේ 165ම මේක කිව්වට විග්‍රහයක් විස්තරයක් බෙදෙන හැටියට වර්තමාන මොහොතේ තමන්ගේ හිතට එන එක බලන එක විතරයි
කරන්නේ.
ඔය 165 බලන්න ඕනේ නේද?
වෙන්නේ නැහැ නේ එකවර එන්නේ. එකයිනේ සිතුවිලි එකයි අරමුණු එකයි.
ඉතින් මොකද ප්‍රශ්නේ?
ඊළඟට ඒක තමයි ප්‍රශ්නේ. ඒ බෙදීම හරියද කියලා දැනගන්න.
ඒ බෙදීම හරි. ඉතින් බෙදීම හරි තමන් ඊළඟට වර්තමාන මොහොතේ නේක විතරක් අයින් කරන්න ඉච්චර.
එහෙමයි. ඊළඟට මේ දැන් අර බුදුහාමුදුරන්ගේ ප්‍රථම ධර්ම දේශනාව මේ ඒ දේශනාවේ ඒකන් සමයම් භගවා බාරාණසියම විහෙරති කියන එක දැන් අයින් කරන්න කාලේ ඇවිල්ලා නේද කියන එකත් මම
නෑ. ඒක වාරාණසියෙන් කියන එක තමයි වවුනියාව.
ඒක හොඳයි. අපි දැන් ගත්ත එක
මොකද? වවුනියාවට තමයි කාලේ වාරාණසිය කිව්වේ.
අපි වාරාණසිය
දැන් ඔය වවුනියාවට පොඩ්ඩක් මෙහානේ තියෙන්නේ. ඔය වවුනියාවට අයිති වාරාණසී රාජ්‍යය තමයි ඉසිම් බැස්ස ගල තිබ්බේ ඉසිපතනාරා.
ඒක අපි දැනගෙන හිටියේ
නෑ. මොකද අර මේ බයන්නයි වායන්නයි මාගදී භාෂාව එකයි. දැන් ව්‍යාපාද කියන ව්‍යාපාද ව්‍යාපාදවලට කියන්නේ මොකද? ව්‍යාපාද. බයන්නයි වයන්නයි එකටමයි මාගදී භාෂාවේ කලවම් කරගෙන. ඒ නිසා වාරාණසියෙන් කියන එක වාරාණසියන් වුණා. පස්සේ කාලෙක ඒක වර්ණස වුණා. ඒක වැරදි.
ඒ සමහර මේ මං අහලා දින කවුද මේ ගිහි කෙනෙක් වෙන්න ඇති හාමුදුරුවෝක් නන් නෙවෙයි වෙන්න ඇති වර්ණස කියන එකත් බර ඇස් බිරෑසක් කියලා.
ආ ඉතින් ඕන එකක් කියන්න පුළුවන්. ඔය කියාගත්තා අපිට කමන්නේ.
දර්ශන් අංශ මේ දැන් මේ කාලේ මේ ව්‍යංජන 32ක් හදලා.
මොන 32?
ව්‍යංජන 32ක් හදලා. ව්‍යංජන 32ක් හදලා දානි පූජා කරනවානේ.
මොකද්ද ව්‍යංජන 32?
සමහර
තැන්වල නෙමෙයි මේකේ ඉතිහාසය සිල්මෑණියෝ දැනගන්න ඕන. දැන් විමල ධර්මසූරිය රජුරෝ අර කුරුවිට දෙල්ගමුව රජමහා විහාරයේ තියෙන තිබුණු දළදා වහන්සේ මහනුවරට වැඩම කරලා මහනුවර දළදා මාලිගාවක් හදලා දළදා වහන්සේ මහනුවර තැන්පත් කළා. විමල ධර්මසූරිය රජුරෝ නීතියක් රාජ නීතියක් පැනෙව්වා. රජ රමේ රජගෙදර කුස්සියේ හිටපු මිනිස්සුන්ට රජගෙදර උයන හදන කෑමක් බීමක් යමක් රාජභෝජනයට රාජමේසයට තියෙනවා නම් ඒ සියලු දෙයින් කොටසක් දළදා වහන්සේට පූජා නොකර මගේ රාජභෝජන මේසයට තියන්න එපා කියලා. ඒ කාලේ ඔය රජගෙදර රාජභෝජනයට 32ක් හැදුවා. ඒ 32ට තිබුණා වටුමස් රා තෙලිජ්ජ මේ වගේ දේවල්. ඒ සියලු දේ අදත් අන්ධ භූතයෝසේ මෝඩයෝසේ අදත් දළදා හාමුදුරන්ට පූජා කරා. මේක රාජ නීතියක්. රජුරුව නීතියක් වෙනවා මෙහෙම කරපල්ලා කියලා. ඒක ඉතින් රජුරුව හිතුවේ නෑ මේවා කරයි කියලා. නමුත් ඒක දැන් මේක මෝඩය හැටියට අදත් පාත්තගෙන යනවා අන්ධ භූතය විදියට.
පස්සේ
සස්සතියක් ගත කරා කියනනේ. දැන් ඒක ගැන මං හොඳටම කිව්වනේ. මොකද්ද
සයන්හන්ස පස්සේනි සතිය අජපාලනුගරුකමල් හිටියා කියනනේ. ඒ අජපාලනු
ඔය සතියක් තිබුණද උපාසකම්ම හොඳට කල්පනා කරන්න. සතිය කියන්නේ දවස් 7 සුමානේ වීක් එක. මේ වීක් එකක් සුමානයක් සතියක් බුදුහාමුදුරුව බුදු වෙච්ච කාලේ භාවිතයේ තිබුණද? තිබුණද නැද්ද? තිබුණේ නැහැ. කොහෙද ඒ කාලේ සුමාන සති වීක් තිබුණේ? ඒ කාලේ තිබුණේ මොනවද? අර අමාවක, පසළොස්වක, දොළොස්වක, තුදුස්වක මේ වගේ පුර දවස් 15යි අව දවස් 15යි මිසක් ඔය කියන සඳුදාංග හරුආදහ ඔය කියන සුමානයක් හෝ ඔය කියන වීක් එකක් හෝ තිබුණේ නැහැ. මේ ලෝකේ භාවිතයේ කොහෙවත් 1315 ක්‍රිස්තු වර්ෂ මේ කියන සුමානයක් ලෝකෙට අඳුන්වා දීලා තියෙන ඉතිහාසය අනුව. ඒ කාලේ බුදුහාමුදුරන්ගේ කාලේ ඔය කියන සුමානයක් සතියක් තිබුණේ නැහැ. මේ පස්සේ කාලෙක හදාගත්ත සාහිත්‍යකාරයෝ මේ සයන්න අල්දයන්න සති කියන එක සද්සති කියන එක සති හතක් කරලා හදාගත්තා. පද පරම
විදිහට
හරි. ඉතින් ඒක තමයි කියන්නේ උපාසකම්ම ඉගෙන ගත්ත දේ වරද. හරි. ඉතින් ඒ හාමුදුරුවත් අර පොතේ ලියලා තියෙන සාහිත්‍යකාරයාගේ දේන් මේ. අජපාල නුගරුකත් තියෙනවා. ඒක හරි. ඒක ඔය උපාසකම්ම මේ පොත්වලින් කියලා අහලා තියෙන වැරදි දැනුමක් අනුව කියන්නේ. තේරුණාද? හොඳට ඕවා හිතෙන් ඔය ඉගෙන ගත්ත දේ අයින් කරලා හරියට ධර්මය ගන්න. එතකොට හරි. එහෙම නැත්නම් මේ යන්න බෑ මේ මඟ කවදක්වත්. ඔය කියන්නේ මොනවද? බහ සාහිත්‍ය. ඔය කියන්නේ වැරදි අටුවාකාරයන්ගේ ලියපු වැරදි දේවල් මත ඔයින් කරන්න කරලා ධර්මය හරියට තේරුම් ගන්න. මෙතන මේ සත් සති මිසක් සත් සති කතාවක් නෑ. මාගදී භාෂාවේ හතනන් සයන්න අල් තයන්න තයන්න තියෙනවා. තියෙන්න ඕන සත්. ඒත් සති තියෙන්න බෑ. ඒ කාලේ සුමානයක් තිබුණ නෑ. සති කියන වචනේ බුද්ධ දේශනාවේ තියෙන්නේ මේ හේතුඵල ධර්මයට බහාගල්පා බලනෝ නම් යෝනිසුම් මනසිකාරයෙන් ඒක සත් සති. ඒක හේතු බල ධර්මයට බහාගල්පා බලන්න නම් ඒක අසත් අසති. ඒක තේරුම් ගන්න ඕනේ. ඒක තමයි ධර්මය.
අවසරයි ගරු ස්වාමීන් වහන්ස, අනුධම්ම පටිපදාව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද?
අනු ධම්ම පටිපදාව තම. අනු කියන්නේ මොකද? අනු කියන්නේ මොකද? අලුතෙන් නැවත නැවතත් හිතට එන වැරදි දේ අස්කරනවා නම්, හරි දේ පාවිච්චි කරනවා නම් ඒක අනු ධම්ම. හිතට එන නිච්ච සුඛාත් ඉවත් කර කර අනිච්ච දුක්ඛානත් මෙනෙහි කරනවා නම්, බැඳෙන්න එන දේ අලුතෙන් නොබැඳී අස්කරනවා නම් ඒක අනු ධම්ම පටිපදාව. ධම්මානු ධම්ම පටිපදාව. අනු කියන වචනේ නිවැරදිව තේරුම් ගත්තොත් විතරයි අනු ධම්ම පටිපදාව, ධම්මානු ධම්ම පටිපදාව තේරුම් ගන්න පුළුවන්. අනු කියන වචනේ වැරදියට තේරුම් ගත්තොත් නම් ධම්මානු ධම්ම පටිපදාවක් ඇත්තෙම නැහැ.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මට අවසරයි මේ ඔබ වහන්සේගේ නමින් පළ වෙලා තියෙන ගෞතම බුදුන් වැඩ සිටි දඹදිව කියන පොතේ තුන්වැනි පිටුවේ සඳහන් කළ තියෙන වාක්‍ය පිළිවෙල පැහැදිලි කර ගැනීමක් කරන්න. මේ සඳහන් වෙනවා, මේ මිහිතල මත බිහිවන උත්පාදන වන සියලුම සංකත, සියලුම සංස්කාර බිහිවන්නට, කියන සබ්බේ ධම්මා වශයෙන් සඳහන් කළ තියෙනවා, උත්පාදනය වන්නට හේතු නිදාන වූ එකම ශක්ති විශේෂය විඥාන ශක්තියයි. ඒ කියන්නේ විඥාන ශක්තිය අපි සිත තුළක් ඇති වෙනවා නම් ඒ කොහොමද මේ මේ වගන්තිය පැහැදිලි කරන්න කියන එකයි මට අවශ්‍ය වෙන්නේ සෝනස.
මොකද්ද විඥාන ශක්තිය? ඔය හිතකමයි ඇති වෙන්නේ.
ඔව්. මේ මිහිතලයේ මත බිහිවන උත්පාදිනි වන සියලු සංකත සියලු සංස්කාර බිහිවන්නට හේතු නිදාන වූ එකම ශක්ති විශේෂය වශයෙන්
එකම ශක්තිය විඥාන ශක්තිය. වෙන කොහේ මොකක්වත්ම ශක්තියක් නැහැ. මේ ආපෝ තේජෝ ආයෝ පඨවි කියන හතරට කිසිම ශක්තියක් නැහැ. ඔය ඔක්කොම එකහුගල කවුද හදලා තියෙන්නේ? විඥාන ශක්තියක් තියෙන එක්ක මිනිස්සු එක්ක තිරිසන් සත්තු එක්ක භූත පෙරේතය දෙවි දෙවියන්ට සියලු දෙනාගේ විඥාන ශක්තියක් තියෙනවා. මිනිස්සු තමයි අපිට පේන සියලු දේ මේ ගස් හිටවල වවලා තියෙන්නේ කවුද? විඥාන ශක්තියෙන් යුත් මිනිස්සු. මේ ගෙවල් හදලා තියෙන, ගොඩනැගිලි හදලා තියෙන, මේ කෝප්ප හදලා තියෙන, පොත් හදලා තියෙන, දියලා තියෙන ඔක්කොම කවුද? විඥාන ශක්තියෙන් තියෙන හදලා තියෙන ඔක්කොම මිනිස්සු. අපිට පේන නොපෙනෙන විඥාන ශක්තියෙන් හදන නොපෙනෙන දේවලුත් තියෙනවා. ස්වභාව ධර්මය සියලු දේ විඥාන ශක්තියෙන්. ස්වභාව. භාව කියන්නේ මොකෝ? බිහි කරනවා. ස්වභාව. එතකොට ස්වභාව ධර්මය කියන්නේ මොකද? විඥාන ශක්තියෙන් තමන්ගේ පැවැත්ම පවත්වාගෙන යාම සඳහා බිහි වෙලා තියෙන බිහි කරන සියලුම දේ ස්වභාව ධර්මය විඥාන ශක්තියෙන් හදාගත්ත සංකත. කිසිම දෙයක් නෑ මිහි මිහි තලය මත අර විඥාන ශක්තියෙන් සංකතයක් නොවූ කිසි දෙයක්.
මෙතන අදහස් වෙන්නේ නෑ කියන්නේ මිහි තලය නිර්මාණය වීම විඥාන.
මිහි තලය තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි හතර විතර. ඒ ආපෝ තේජෝ වායෝ පඨවි හතර උපාදාය රූප කර ගැනීම තමයි මේ කරගන්නේ. ලෝකේ ආපෝ තේජෝ වායෝ පඨවි හතර තිබුණට වැඩක් නෑ. විඥාන ශක්තිය නැන්න. ආපෝ තේජෝ වායෝ පඨවි හතර තියෙනවා. මේ දැන් අපි මෙහෙම වාතයේ මෙහෙම කොටසක් ගත්තාම අපිටම ඝන අඩියක් ගත්තා කියලා. මේකේ තියෙන මොනවද? ආපෝ තේජෝ වායෝ පඨවි. ජලය ගත්තත් ඝන අඩියක් ආපෝ තේජෝ වායෝ පඨවි. පොළවේ ඝන අඩියක් ගත්තත් ආපෝ තේජෝ වායෝ පඨවි. හැම තැනකම තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි හතර මහා බුද්ධ. මේවා මිනිස්සුන්ට ගැළපෙන පරිදි සුදුසු පරිදි ජීවත් වෙන්න අවශ්‍ය පරිදි හදා ගැනීම තමයි ස්වභාව ධර්මතාවය.
ගෞරවනීය සායන්නස, එතකොට ගහක් දළු දාන්නේ මල් පිපෙන්නේ ඒක විඥාන ශක්තියක් වගේක් නෙවෙයිද?
ඒ අපිට අවශ්‍ය නිසා, මිනිස්සුන්ගේ පැවැත්මට අවශ්‍ය වෙන නිසා, සත්තුන්ගේ මිනිස්සුන්ගේ පැවැත්මට අවශ්‍ය වෙන නිසා.
يعني ගහටත් විඥාන ශක්තිය වගේ ශක්තියක්.
ගහටත් යම් අවිඥානික ශක්තියක් තියෙනවා. මිනිසුන්ට, සත්වයන්ට, පුද්ගලයන්ට සවිඥානික ශක්තියක් තියෙනවා. ගහකට නෑ සවිඥානික ශක්තිය. අවිඥානික ශක්තියක් සියලු ගස්වලට, ගල්වලට තියෙනවා.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, අපි කලින් මේ අහලා තිබුණේ මේ සති කියන්නේ සිහිය කියන එක.
මොකද
සති සති
කියන්නේ සම්පූර්ණ වැරදි වචනය. වැරදි පරිවර්තනය. දැන් ඕක දැන් ත්‍රිපිටකයේ සති කියන වචනේ තියෙන හැම තැනකම තියෙන්නේ සම්පූර්ණම වැරදි අපබ්‍රංශ වෛදික වචනයක්. ත්‍රිපිටකයේ තියෙන්නේ මොකද්ද සති කියන වචනෙට පරිවර්තනේ?
හේතුඵල ධර්මයේ
නෑ නෑ. ස්මෘතිය කියන වචනේ මොකද්ද තියෙන්නේ? ස්මෘතිය. ඒක සම්පූර්ණ වැරදි සංස්කෘත වචනයක්. සති අසති කියන වචන දෙක හේතුඵල ධර්මයට බහා ගලපා බැලීම, ණය විනයට සසඳා බැලීම සති. හේතුඵල ධර්මයට බහා ගලපා නොබැලීම, ණය විනයට සසඳා නොබැලිය බලා කටයුතු කරන එක අසති.
ස්මෘතිය කියන්නේ මතකය කියන එකනේ.
ස්මෘතිය කියන්නේ සංස්කෘත වචනයක්. මන් දන්නේ නැහැ මොකද්ද තේරුම කියලා.
මේ එතකොට ස්වාමිනාංශ, දැන් මේ යෝනිසෝමනසිකාරයෙන් බලනකොට සිහියත් අවශ්‍යයි එතෙන්ටනේ.
සිහිය කියන එක වෙන එක. සිහිය කියන එක විඥානයේ තියෙන ඕන මිනිහෙකුට සිහිය තියෙනවා. දැන් මේ සතියයි විඥානයයි කියන්නේ එහෙමනම් සතියයි සිහියයි කියන්නේ දෙකක්. දැන් ඥානයයි සතියයි කියන්නේ දෙකක්. දැන් අපි හිතමු එදා දෙවැනි ලෝක යුද්ධ කාලේ හිටිය ලොකුම ඥානවන්තයා හොඳම සිහියෙන් හොඳම කල්පනාකාරයෙක් වෙලා විද්‍යාඥයෙක් වෙලා පරමාණු බෝම්බේ හැදුවා. ඒ පුද්ගලයා අසිහියෙන්ද කටයුතු කළේ? හොඳ සිහියෙන්, හොඳ ඥානයකින්, හොඳ බුද්ධියකින් කටයුතු කළා පරමාණු බෝම්බේ හැදුවා. හැබැයි ඒ පුද්ගලයාට නොතිබුණේ මොකද්ද? සති. ඒ පුද්ගලයාට මේ තමන් කරන වැඩේ හේතුවක් හැටියට තමන්ට සහ අනුන්ට උරුමවන පළවිපාක පිළිබඳව ශේෂයක්වත් දැනුමක් තේරුමක් තිබුණේ නැහැ. බැරිලාවත් සතියෙන් කටයුතු කළා නම් ඔය විද්‍යාඥයා එදා බුද්ධ ධර්මයේ දැනගෙන ඔය බෝම්බ හදනවද? නැහැ. දැන් මේකයි මේක සතිය කියන්නේ. දැන් ඔය බෝම්බ හැදුව නිසා එදා මිනිස්සු මරලා ජයගත්තා. නමුත් එදා විතරක් නෙමේ, ඔය බෝම්බ අද හැදුවත් අර පුද්ගලයාට පළ විපාක තියෙනවා. අන්නේ ඒක තේරුම් ගැනීම දැන ගැනීම තමයි සති. ඒක නොදැනීම තමයි අසති. තමන්ටත් අනුන්ටත් උරුමවන හරි වැරදි ඵල විපාක ගැන දැනීමක් නැතුව කටයුතු කිරීම අසති, දැනගෙන කටයුතු කිරීම සති. ඔය සති සම්පජඤ්ඤ කියන එක තවත් ඒක විග්‍රහ කරනවා. සම්පජඤ්ඤ ප්‍රජඤ්ඤ කියන්නේ ප්‍රජනනය වෙනවා කියන්නේ අලුතෙන් නිර්මාණය වෙනවා රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන්. ඒක එකෙන් මිදී නිදහස් වීම තමයි සති සම්පජඤ්ඤ.
අවසරයි ආරියතුමනි.
සිහිය කියන එක සිංහල වචනයක්, මාගදී භාෂාවේ සිහිය කියලා වචනයක් නැහැ. මාගදී භාෂාවේ සිහිය කියලා වචනයක් නැහැ. තියෙන්නේ ඊට වඩා වෙනස්. චිත්ත හදයන් පණ්ඩරං, විඥාන විඥාන ස්කන්ධෝ හදයන් පණ්ඩරං, මන මනායතනං මනින්ද්‍රයන්, මෙහෙම වෙන වචන තියෙන්නේ. සිහිය කියලා වචනයක් මාගදී භාෂාවේ නැහැ, සිංහල භාෂාවේ වචනයක්.
අවසරයි ආර්යතුන් වහන්ස, දැන ගැනීම සඳහා මම යන්නේ. දැන් සියලුම බුදුරජාණන් වහන්සේලා මාගදී භාෂාවෙන් තමයි ධර්ම දේශනා කරනවා කියලා අපි ඔබ වහන්සේගේ දේශනා තුළින් දැනගත්තා. එතකොට දැන් ඒ කාලේ මේ මිනිස්සු අතර විවාහර වුණේ මාගදී භාෂාවද නැත්නම් මේ ඒගොල්ලන්ට කොහොමද ඒක තේරුනේ?
මාගදී භාෂාවක් තිබුණා. ඒ අතරම තව නොයෙකුත් හෙළ භාෂා තිබුණා. දැන් බුදුහාමුදුරුවෝ මහියංගණයට වැඩම කරලා දේශනා කරේ සිරිදෙස්ම කියන දේශනාව යක්ක හෙළ භාෂාවෙන්. ඇයි? යක්ෂ ගෝත්‍රිකයන්ටයි බුදුහාමුදුරුවෝ බණ දේශනා කළේ. එදා මාගදී භාෂාවෙන් නෙමේ දේශනා කළේ, මේ යක්ෂ ගෝත්‍රිකයන්ට යක්ක හෙළ භාෂාවෙන්. නමුත් බුදුහාමුදුරුවෝ බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වුණාට පස්සේ ඒ බුදු කෙනෙක් බුදු වෙන අවස්ථාව වෙනකොට ඒ රටේ මේ මාගදී භාෂාවත් යම් විද්‍යාඥයන් මේ ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්නා අය අතර ගැඹුරු ධර්මයක් හැටියට භාෂාවක් හැටියට අනිවාර්යයෙන්ම තියෙනවා පවතිනවා.
අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔය ඉතින් මගධරට හරිනේ. බිම්බිසාර රජුරු හිටියේ මගධ. ඔය රජගහනුවර තිබුණේ රජගල අම්පාර මොණරාගල දිස්ත්‍රික්ක මගධ රටේ කාලේ. මේ හෙළබිමේ බදුල්ලත් අයිති. බදුල්ලේ කොටසකුත් ඔක්කොම නෙමේ, බදුල්ලේ කොටසක්, මොණරාගල විශාල ප්‍රදේශයක්, අම්පාර සම්පූර්ණයෙන්ම මගධ රටට අයිති.
අවසරයි ස්වාමීන් වහන්සේ. අපි දෙවියන්ට පින් පැවරීමෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? දෙවියන්ගේ රාගදේශ මොහ තියෙනවද?
දෙවියන්ට පින් පැවරීමේ ද්වේෂය නැහැ. ද්වේෂයෙන් වෙන් වූ නිසායි දෙවි. ද්වේෂය තියෙනවා නම් බැරි වෙලාවට දෙවියන්ට එහෙම තරහ ගියොත් දෙවියෝ වෙලම පිච්චිලා වැටෙනවා. නැත්නම් දේව බව නැති වෙනවා. ඒක නිසා ද්වේෂයෙන් වෙන් වූ කියන තත්ත්වය තමයි දෙවි. දැන් ඒ ද්වේෂය විතරක් නැති කරගත්තට හරියන්නේ නැහැ. රාගය මෝහය එහෙම පිටින්ම තියෙනවා දෙවියන්ට. ඉතින් දෙවියන්ට පින් දෙන්න ඕන. මොකද දෙවියන්ට තනියෙන්ම පින්කමක් කරගන්න බෑ. මිනිස්සු දෙන පිනෙන් යැපෙන පිරිසක් දෙවියෝ. ඒවා බොරු. පස්සේ කාල දේව ශාප, දේව කෝප ඒව නෑ මොකක්වත්. එහෙම දෙවියෝ ශාප කරන්නෙත් නෑ, කෝප වෙන්නෙත් නෑ. ඒවා බොරු කතා.
දෙවියන්ගේ භවයේ දික් වෙනවද අපි පින් දෙනකොට?
මොකද්ද?
දේව භාවයේ දික් වෙනවද අපි පින් දෙනකොට?
දේව භාවය
වැඩි වෙනවද
කියන්නේ නෑ. දෙවියන්ටත් මේ දිව්‍ය සැප සම්පත් ලබන්න යම් පුණ්‍ය ශක්තියක් ඕන. දැන් දෙවියන්ට තනියෙන්ම පින් කරගන්න බෑ. ඒකෙන් දැන් මේ පින් ගෙවිලා යනවා. එතකොට අර දෙවියන්ගේ දැන් පැවැත්ම පවත්වගෙන යන්නට උපකාර වන පුණ්‍ය ශක්තියක් අපිට පුළුවන් පවරන්න දෙන්න, අනුමෝදන් කරන්න. ඒකයි අපි දෙවියන්ට පින් දෙන්න, පින් පවරන්නේ. ඊට පස්සේ දැන් දේව තත්ත්වයක් ඉවර වෙනවනේ. ඉවර වුණ ගමන් මොකද වෙන්නේ? කොහේ ඇවිල්ලන්නේ?
අවසරයි ස්වාමීන් වහන්ස, යෝනිසෝ මනසිකාරය කියන එකේ තේරුම?
යෝනිසෝ මනසිකාරය කියන්නේ කළ යුතු යහපද්දේ නිවැරදිව තෝරාගෙන බේරාගෙන කටයුතු කිරීම. යෝනිසෝ මනසිකාරය ඒ වෙලාවට අදාළව වරදෙන් පාපයෙන් මිදී නිදහස් වී කළ යුතු දේ කිරීම යෝනිසෝ මනසිකාරය. ඒ වෙලාවේ ප්‍රියමනාප වූ දේට ඇලීම, අප්‍රියමනාප දේට ගැටීම, ප්‍රියාප්‍රිය අතර වැරදිසේ මැනීම අයෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ හේතුඵල ධර්මයට ණය විනයට බලා කටයුතු කිරීම යෝනිසෝ මනසිකාරය. හේතුඵල ධර්මයට ණය විනයට බලා කටයුතු නොකිරීම අයෝනිසෝ මනසිකාරය.
අවසරයි ආරාධන වහන්ස, මේ පද පරම කියන එක
පද පරම කියන්නේ එක වචනයකට එක වචනයක් පමණක් පාවිච්චි කරලා පරිවර්තනය කිරීම. දැන් සති කියන එකට සිහිය කියලා පරිවර්තනය කළොත් පද පරම පරිවර්තනයක්. ඒක නිවනට උපකාර වෙන පරිවර්තනයක් නෙමෙයි. ඒවා පද පරමයි. දැන් මේ උපාසකම්ම මේ සිල්මෑණි කෙනෙක් කතා කළේ පද පරම තමයි ඒ. මොකද අර කොහෙන් හරි පොතකින් කවුරු හරි ලියපු දෙයක් ඉගෙනගෙන මේ සත් සති කියන එක කිසිම කල්පනාවක් නැතුව ඒ කාලේ ගැන හිතන්න බැරුව දැන් බුදුහාමුදුරුවොත් සති හතක්ම හිටියා කියලා කල්පනා කරන එක පද පරම. ඒ වගේම කවුරු හරි කොහේ හරි ලියවිල්ලක් පොතක් ලියගුවොත් ඒ හාමුදුරුවෝ ලියපු දේ තමයි හරියටම හරි කියලා ගත්තොත් මේක මේ හේතුඵල ධර්මයට බහා ගලපා බලන්නේ නැතුව, ණය විනයට සසඳා බලන්නේ නැතුව මේක තමයි පද පරම ලක්ෂණය කියන්නේ. ඒ නිසා මේ අර කාලාමා සූත්‍රයේ සතර මහා දේශවල සතර මහා ප්‍රදේශවල තියෙන කරුණු තේරුම් නොගෙන කටයුතු කරන සියලුම මිනිස්සු පද පරම පුද්ගලයෝ. පද පරම භවෙන් මිදී නිදහස් වෙන්න නම් තේරුම් ගත යුතු කරුණු තුනක්. ඉමේ ධම්මා කුසලා, ඉමේ ධම්මා අනවජ්ජා, ඉමේ ධම්මා විඤ්ඤූප සංහිතා. මේ තුන තේරුම් ගත්තොත් පද පරම තත්වයෙන් මිදී නිදහස් වෙනවා කියලා කාලාමා සූත්‍රයේ බුදුහාමුදුරුවම දේශනා කළා.
අවසරයි ස්වාමීන් වහන්ස, ඇසට රූපයක් පේනකොට ඇසට රූපයක් පේනකොට මනස ක්‍රියාත්මක වෙන්නේ කොහොමද ස්වාමීන් වහන්ස? ඒක පහදලා දෙන්න.
ඔය රූපේ ඇහෙද තියෙන්නේ? ඔය රූපේ ඇහෙද තියෙන්නේ නැහැ. දැන් ඔය උපාසකම්මට දරුවෙක් ඉන්නවනේ. ඔය දරුවව දැන් ඉස්සෙල්ලා දැක්කා. දැන් ඔය දරුවව ටක් ගාලා දැන් ගන්න පුළුවන්ද? දැන් සිහිපත් කරගන්න පුළුවන්ද? මෙනෙහි කරගන්න පුළුවන්ද? මතු කරලා ගන්න පුළුවන්ද? කොහෙද එතකොට ඕක තියෙන්නේ? මේ ඇහැ කියන්නේ දොරක් පමණයි. කන කියන්නේ දොරක් පමණයි. මේ සියලු දේ ද්වාර පහක්. මේ ද්වාර වලින් ඇතුළට ගත්තට පස්සේ ඇතුළේදී තමා ඔක හදලා ප්‍රොසෙස් කරලා ඔක්කොම සකස් කරලා තැන්පත් කරන. ඒ තැන්පත් කරගත්තදී රැඳින්නේ ගොඩ ගැහෙන්නේ එකතු වෙන්නේ මනෝමය කාය තුල. එතකොට මනෝමය කායට ඇහැ නැත්නම් ඒ රූප ගන්න බෑ. කන නැත්නම් ඒ ශබ්ද රූප ගන්න බෑ. ඒක නිසා අර දොරල් පහ ඕනේ ඇතුළට අරගෙන හදාගෙන තැන්පත් කරලා පවත්වාගෙන යන්න.
අවසරයි ස්වාමීන් වහන්සේ. සුරාමේරේ මජ්ජපමා දට්ටානා කියන එකේ අර්ථය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න.
ඒක ඉතින් අද වෙනකොට වෙන අර්ථයක්. බුදුහාමුදුරුවෝ කිව්වේ රහමෙර කියන එක විග්‍රහ කරලා තියෙනවා, විස්තර කරලා තියෙනවා. මේ මත්වීම 21ක්. මත් 21ක් තමයි රහමෙර. දැන් සුරාමේරය මජ්ජ පමා. මජ්ජ කියන්නේ මත් වෙනවා. පමා කියන්නේ මත් ප්‍රමාද වෙනවා. ඒ කියන්නේ නැවත නැත නැවත ප්‍රභවයේ වෙනවා. මත් වීම ප්‍රමාද වෙනවා. ප්‍රමාද වෙනවා කියන්නේ නැවත නැවත අලුතෙන් මත් වෙන්නට හේතු වෙනවා කියන එකයි රහමිර. මේ රහමිර කියන එක රාගමද, ද්වේෂමද, මෝහමද, බලමද, නිලමද, කුලමද, ධනමද, යොබ්බනමද, නිරෝගිමද, මෙහෙම මද මත් වීමේ ස්වභාවයන් 21ක් එකතු කළාම රහමිර කියන එක අර බුද්ධ දේශනාවට ධර්මයට අදාළව පරමාර්ථ ධර්ම හැටියට. නමුත් මේ රහමෙර කියන එක අද මේ තාවකාලිකව ඔය රාරක්කු වගේ මත් වෙන දේවල් වලට විතරක් තීරණය කළා. නමුත් රාරක්කු වලින් මත් වෙන එකත් මත්වීමක්. නමුත් රාගයෙන් මත් වෙන එක, ද්වේෂයෙන් මත් වෙන එක, මෝහයෙන් මත් වෙන එක, මානයෙන් මත් වෙන එක, කුලයෙන්, බලයෙන්, නිලයෙන්, ධනයෙන් මත් වෙන එක, ඒ වගේ කෝටියක් බලවත් මත්වීමක් නිවනට බාධකයක්. ඒක තේරුම් ගන්න
ඕනේ. ගරු ස්වාමීන් වහන්සේ, මම ඔබ වහන්සේගේ ධර්ම දේශනා
ඇහෙන්නේ.
මම ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන්නේ රෑ 10ට පහු වුණාට පස්සේ අනිත් අය ටීවීෙම වැහුවට පස්සේ. ඉතින් මම මේ ධර්ම දේශනා අහලා 11:00 12:00 එකත් වෙන වෙලාවල් තියෙනවා. එක දවසක් දා අපේ දුවගේ, එයා සාමාන්‍යයෙන් හැමතැනම ෆොටෝ ගහනවා, රෝම කරනවා. එයා මේ ඔක්කොම ෆොටෝ ගහලා තිබිලා තියෙනවා නිකන්. පස්සේ මට පෙන්නුවා, මම ඉඳගෙන වාඩි වෙලා ඉන්න වටේ ගේ ඇතුලේ හැමතැනම ඇස්, කන්, නාස තියෙන මූණු 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 ගොඩ තියෙනවා. ඊට පස්සේ එයා ඒව දැකලා තියෙන පස්සේ මම ධර්ම දේශනාව අහලා ඉවර වෙලා ඔබවහන්සේගේ, ඔබවහන්සේ පින්දින එකත් මමත් දෙවෙනි පින්දීලා, ඒ වෙනකොට ඒස් ඔක්කොම අර රෙකෝඩ් එතෙන්ට ටීවී එක ළඟට තමයි යොමු වෙලා තියෙන්නේ. එතකොට මේ ඉස්සෙල්ලා තිබිලා තියෙන එක බලපුවාම තේක්කේ වෙන වෙන පැතිවලට මම ධර්ම දේශනාව අහලා ඉවර වෙලා අහනකොට ඔක්කොම ඇස්තිකයි, ඒගොල්ලෝ hina මූණු වගේ තිබුණා මම දැක්කා. ඒවා ඔක්කොම අර අතෙන්ට යොමු වෙලා තියෙන්නේ. එතකොට මේ தත්ත්වය කුමක්ද, මේ தත්ත්වය හොඳ தත්ත්වයක්ද කියන එක තමයි ඔබ වහන්සේෙන් දැනගන්න.
ඒ වයිටින් යම් යම් අය ඉන්නවා මේ වගේ අවස්ථාවල, තම තමන්ගේ ඥාතීන්, ඒ වගේම ඔය බොහෝ අය මේ වගේ දේවල් වලට යොමු වෙනවා. ධර්මය අහන්න කැමති අය දැන් මේ වගේ ධර්ම දේශනාවක් අහ දානකොට ඒ අය ඒ කන් යොමු කළා, ඇස් යොමු කළා, මෙයා මේ අපිට නොපෙනෙන සියුම් ජීවීන් ඉන්නවා. පරලත්ූප ජීවීන්, භූතයන්, ප්‍රේතයන්, දෙවිදේවතාවුන් වගේ කොටස් බොහෝ ඉන්නවා. බහුලව මේ අපි අතරම හිතාගන්න බැරි තරම් කොටසක්.
එතකොට ස්වාමීන් වහන්සේ අපිට ඒකෙන්
ඒගොල්ලෝ ඊට පස්සේ කුරුදු වුණාම
අන්න ඒක තමයි.
කුරුදු වුණාම ඒගොල්ලෝ බහුලව ඇහිලා එවන් සතුටු වෙලා පින් අරගෙන ඒගොල්ලෝ නිදහස් වෙලා යනවා.
අපිට ඒකෙන් අවඩක් අසාධාරණ
නෙමෙයි. අවඩක් අසාධාරණ නෙමෙයි. ඒකෙන් යහපතක් වෙන්නේ. තමන්ගේ ඥාතීන්ටත් ඒ ධර්ම දේශනාව අහලා ඉවරලා ඒ ආපු සියලු දෙනාට පින් දීලා ඒවා යෝ මුදවා නිදහස් කරන්න කටයුතු කරන්න.
ගරු ස්වාමීන් වහන්ස, ප්‍රපංච ධර්ම කියන්නේ මොනවද?
මොනවා?
ප්‍රපංච ධර්ම කියලා.
පපංච ධර්ම කියන්නේ හිත පපඩමක් වගේ පුම්බනවා හිස්. හැබැයි පපඩමක් වගේ හොඳට හිත පුම්බනවා. ඒ පුම්බන මානෙන් පුම්බන ධර්ම හැබැයි ඇතුළ හිස් හරයක් නෑ. ඒකට තමයි පපංච ධර්ම කිව්වේ. මේ මාන උද්දච්ච අවිද්‍යා තුනම පපංච ධර්ම හැටියට උදාහාමුදුරුව දේශනා කරලා තියෙනවා. මානින් හිත උදුරම්මා ගන්නවා. ඒවගේම අර අස්මානෙන්, ඒවගේම අර විඥානෙන් හිත උදුම්මා ගන්නවා. ඒක තමයි පපංච ධර්ම. රාගදේශ මොහ කියන තුනට වඩා වෙනස් මානදිත්‍ය අවිද්‍යා. මානදිත්‍ය අවිද්‍යා තුන පපංච ධර්ම, රාගදේශ මොහ තුන ක්ලේශ ධර්ම. ඒ තුනේ නමුත් අර ක්ලේශ ධර්ම වලට උපකාරක උපස්තම්භක ධර්ම තුනක් තමයි අර පපංච ධර්ම කියලා බුදුහාමුදුරුව දේශනා කළේ.
ගරුණී ස්වාමීන් වහන්ස, මේ ප්‍රියමනාප අප්‍රියමනාප, දැන් ඒ ප්‍රියමනාප හෝ අප්‍රියමනාප වෙන්නේ ඒක අපි බාරගත්තමනේ. දැන් දෙයක් දැක්කම ඒක ප්‍රිය වෙන්නේ, බාර ගැනීම නිසායි ප්‍රිය වෙන්නේ.
ප්‍රිය නිසායි බාර ගන්න. අප්‍රිය නිසායි ගැටෙන්නේ.
අර හේතුඵල ධර්මයට ගලපන්නේ කොතෙන්ද උතන අන්න ඒකයි.
කොතෙන්ද ගලපන්න ඕන අවස්ථා දෙකේදී. නිට්ටේව දිට්ඨමත්තම් වයිසති වෙන්න. එතකොට දැන් අපේ මැනීමක් තියෙනවා. අපේ මැනීමක් තියෙනවා සියලුම පුද්ගලයෝ මයිමක් හදාගෙන, මානයක් හදාගෙන, කෝදුවක් හදාගෙන. ඒ අපි ප්‍රියමනාප දෙයක් දැක්ක ගමන් අපිව මත් වෙලා වේමත්තතාවෙන් ඒකට ඇල්ලනවා, අල්ල ගන්නවා, තණ්හා වෙනවා. ඒක තමයි ක්‍රියාකාරීත්වය. දැන් මිම්ම මානිය අයින් කර ගැනීම තමයි අර අනිච්ච දුක්ඛානත් තේරුම් අරගෙන නිච්ච සුඛාත් ඉවත් කිරීම. අර මිම්ම නිච්ච වෙලා, ඒ මිම්ම සුඛ වෙලා, ඒ මිම්ම අත්ත වෙලා, ඒ මිම්මට බැඳිලා. ඒකයි වෙලා තියෙන්නේ. කවුද හදාගත්ත මිම්ම? තමා. වෙන කවුරුවත් හදාගත්ත මිම්මක් නෙමෙයි. සියලුම කෘතඥ ලෝකයා තමන් විසින්ම තමන්ගේ පැවැත්මට මේ ජීවිත කාලය තුළ හදාගත්ත මිම්මක්, මානයක්, කෝදුවක් තියෙනවා. ඒ කෝදුවේ තියෙනවා ප්‍රිය අප්‍රිය අන්ත දෙකක්. ඒ දෙකෙන්ම විදී නිදහස් වෙන්න පුළුවන් නම් උපේක්ෂා සිතක් ඇති වෙනවා.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, ධර්මයට ප්‍රිය වීමත් ඒ වගේ?
ඔව්, අලගද්දුපම සූත්‍රයේ කිව්වා බුදුහාමුදුරුවෝ ධර්මයේ උනත් අල්ලගන්න එපා. න ගහනත්තාය තරණත්තාය, තරණය කිරීම විතරයි මගේ ඔරුවකටම උපමාගලා. ඔරුව තියෙන්නේ ගඟෙන් එගොඩට යන්න විතරයි. එගොඩ වෙච්ච ඔරුව කරගහගෙන යනවා නම් ධර්මයට, ධර්මයේ කරගහගෙන යනවා. ධර්මයක් අල්ලගන්න උපාදානය කරගන්න එපයි කියලා
කිව්වා.
ගහනත්තාය තරණත්තාය කියලා අලගත් දූපම සූත්‍රයේ පැහැදිලිව පිරිසිදුව කියලා තියෙනවා.
රාය රහතුන් වහන්ස, ආකින්න දේශනා සහ අනාකින්න දේශනා කියන්නේ?
ආචින්න දේශනා අනාචින්න දේශනා කියන්නේ නිවන් මගට පිරිසිදුවම උපකාර වන දේශනාව ආචින්න දේශනාව. අනාචින්න දේශනාව කියන්නේ නිවන වහන, නිවනට බාධක දේශනාව.
ඒ කියන්නේ දැන් ඔය සාමාන්‍යයෙන් නිකන් ධර්ම දේශනා අර බහ බහ කියන දේශනාද?
බහ විතරක් නෙමෙයි, තව උඟක් දේවල් තියෙනවා. ලෝකේ හදන දේ සියලු දේ අනාචින්නයි. ලෝක කියන්නේ මොකද්ද? අඳුර හදන දේ. මේක හොඳට තේරුම් ගන්න ඕන. ලෝකේ හදනවා කිව්වහම අඳුරයි හදන්නේ. රාග අඳුර, ද්වේෂ අඳුර, මෝහ අඳුර හදන සියලු දේ අනාචින්න දේශනා. රාග අඳුර, ද්වේෂ අඳුර, මෝහ අඳුර කපා දාලා ඉවත් කළා අලෝක තත්ත්වයටපත් කරන සියලු දේ ආචින්න දේශනාව.
අවසරයි අරියතුන් වහන්සේ,
මේ උපාසක උපාසිකා කියන එක තේරුම් පොඩ්ඩක් පැහැදිලි.
උපාසවකය. ආසවකය කරන්න අප කැප වෙලා කටයුතු කරන පුද්ගලයා උපාසක. උපාසිකා. ආසව උප කියන්නේ අප කැප වෙලා කටයුතු කරනවා කය කරන්නට ආසව. බික්කු කියන්නේ ඊට වඩා වෙනස් භවකය කරන්නට අප කැප වෙලා කටයුතු කරන පුද්ගලයා බික්කු බික්කුනි. අර ඊට වඩා ගැඹුරුයි. බික්කු බික්කුනි භවකය කරන්නට. භවකය කරනවා කියන්නේ රාග භව ද්වේෂ භව මෝහ භව කය කරන්න. අතන ආසවක් කය කරන්න.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, මම මේ බුද්ධ භාවනාවට එන කල්ම ගෙදර බුද්ධ පූජාව ඉතාම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් ජීවමාන සාමුදුරන්ට පූජා කරන තරම්ම ශ්‍රද්ධාවෙන් පූජා කරපු කෙනෙක්. ඒ වගේ සමහරලාට මට මෙහෙට ආවට පස්සේ දැනගත්ත දේවල් වලින් මට හිතෙනවා මම මේ පූජා කරන කෙනෙක්ගේ අඩුපාඩු තියෙනවා කියලා. ඒ කියන්නේ මේ අපි නගරසාරේ
ඒ වගේ දැන් උපාසකම්ම හදාගන්න භක්තියෙන් කරන වැඩේ වැඩක් නැහැ. කරන්න ඕනේ භක්තියෙන් නෙමෙයි. භක්තිය බැඳීමක්, විශ්වාසයක්, ඇදහීමක්. එක් භක්තිය විශ්වාසයක් ඇදහීමක් නිසා බැඳීමක් ඇති වෙනවා. භක්තිය කියන්නේ බැඳීම. සද්දා කියන්නේ හිත සහමුලින්ම සද්දස්ස කුලපුත්තස්ස සද්දා ඉන්ද්‍රිය හේතුඵල ධර්මයේ මතුවෙන ගතියක් ලොකු ශක්තිය.
නගරසන්නේ ජීවත් වෙන අපට ස්වාමින් වහන්ස ගලාගෙන යන ජලයක් එහෙම යාසන්නේ නැහැ. ගොඩක් වෙලාවට මම කරන්නේ ඉවත් කරන දේ
කුරුල්ලන්
වගේ කන්න දාන එක තමයි.
කුරුල්ලන්ට කන්න දාන එක ඉතින් එච්චර හොඳ දෙයක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ ටික ඒක කොහට හරි කාටවත් කන්න බැරි තැනකට දාන්නේ කුරුල්ලෝ ඇහිලා කෑවට කරන්න දෙයක් නැහැ. නමුත් අර අඬ ගහලා දෙන එක වැරදි. ඒක බුදුහාමුදුරුවම පැහැදිලිව සූත්‍ර ධර්ම කීපකම කියලා තියෙනවා. මේ බුදුන්ට පූජා කළ දෙයක් තව කෙනෙකුට අඬ ගහලා කතා කරලා පවර්ලා දෙන එක වැරදි කියලා.
ඊළඟට ස්වාමින් වහන්සේ, මම සමහරලාට මේ දැන් ඒ පූජා කරලා මේ ප්‍රාර්ථනා කරනවා. මේ
ප්‍රාර්ථනා කිරීම බුද්ධ දේශනාවට සහමුලින්ම වැරදි, විරුද්ධ අර උපනිෂද් ධර්මයේ ගතියක්. කිසිසේත්ම ප්‍රාර්ථනා කරනවා කියන වචනේ බුද්ධ දේශනාවට ගැලපෙන්නේ නැහැ. අදිෂ්ඨානය කියන එක බුද්ධ දේශනාවට ගැලපෙන වචනයක්. ප්‍රාර්ථනාව අර දෙවියාගම් වලට.
මම කියන්නේ ස්වාමින් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා නිවන් අවබෝධ කර ගැනීමට මට මේ පින හේතු වේවා කියලා මම කියනවා අවසානයේ.
ඔව් ඉතින් ඒක අදිෂ්ඨානයක් ඇති කරගන්න එක හොඳයි. ප්‍රාර්ථනාවක් ඇති කරගත්තට හරියන්න. ප්‍රාර්ථනා කරපු අය ලක්ෂ කෝටි වාරයක් ප්‍රාර්ථනා කරන්න නැති වැඩක් නැහැ. එකම ශේෂයක්වත් වැඩක් නැති හරයක් නැති දෙයක්.
ස්වාමීන් වහන්ස, දැන් අපිට දුකක් වගේ දෙයක් ඇති වුණාම මේ
මොකක් වගේ
දුකක් ඇති වුණොත් දැන් මේ ඒක ඉසලම සමතයකට පත් කරගන්න ඕනද ආනපාන කරන්න? දැන් ඇති වුණාන් පස්සේ
දුකක් නෙමෙයි ඇති වෙන්නේ වේගයක්. ওই දුක කියන්නේ මොකද්ද? වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගය තමයි මේ දුක සැප දෙකම, අන්ත දෙකම. ඒක සමතේට පත් කරගත්තට පස්සේ හිත හදා ගන්න පුළුවන්. දුක් වේගය දැන් තේරුම් ගන්න ඕනේ මේ දුක කියන්නේ මොකද්ද? වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක්. සැප කියන්නේ ඒත් අනිකාන්තේ වේගයක්, වේදනාවක්. ඒක සුව වේගයක් වේදනාවක්. මේක අර දෙවෙනි වේශයේ වේගයක් වේදනාවක්. දුයන්නේ එන්නේ දෙක දෙවෙනි වේශයේ. ඒකයි හේතු. ඉතින් අර වේගයේ වේදනාව නැති කරගත්ත ගමන් දුකක් නැති වෙනවා, සපත් නැති වෙනවා, උපේක්ඛා සිතක් ඇති වෙනවා. ඊවසන්න විවසන්න පුරුදු වෙනවා. ඒක තමයි පුරුදු වෙන්න ඕන. අපි වේගයෙන් අඬලත් වැඩක් නැහැ, හැපිලත් වැඩක් නැහැ, hina වෙලා වැඩකුත්.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, මේ ආටානාටිය පිරිත
බික්කු බික්කුණි උපාසිකා උපාසිකාවන්ට ආරක්ෂාව සඳහා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ දේශනා කළ පිරිතක්ද? ඒකේ
මොකද්ද ආටානාටිය පිරිත?
මේ බික්කු බික්කුණි උපාසක උපාසිකාවන්ට ආරක්ෂාව පිණිස සතරවරම් රජදරුවන්ගේ සේනාවෙන් ආරක්ෂාවට කියලා තමයි තියෙන්නේ.
එහෙම එකක් නෙමෙයි. මේකේ ඇත්ත සත්‍ය කතාව ආටානාටි සූත්‍රයේ තියෙනවා. ඒ කාලේ දැන් මේ සිව් හෙලේ තිබුණා යක්ෂ ගෝත්‍රික රාජ්‍යයක්. යක්ෂ ගෝත්‍රික රාජ්‍යයක්. ඒ වගේම බුදුහාමුදුරුව හිටියේ මේ ජම්බුද්දීපය කියන දේව හෙලේ. ඒ දේව හෙලේ යක්ෂ හෙලේ අය යාපනයේ ඉඳන් මාතරට එනකන් අර පැත්තේ ඒ කොටස මේ පැත්තේ මේ කොටස තිබුණේ. එතකොට අර යක්ෂහෙලේ හිටියෙත් මිනිස්සු. නාගහෙලේ හිටියෙත් මිනිස්සු. කුම්බාණ්ඩහෙලේ හිටියෙත් මිනිස්සු වෛශ්‍රවණ ඉඳගන්න. දස අර වෙසමුණි විරූඪ විරූපාක වෛශ්‍රවණ කියන්නේ මේ ගෝත්‍ර හතරේ හිටිය රජවරු හතර දෙනෙක්. මේ රජවරු හතර දෙනාටත් නායකයෙක් හිටියා. නායකයා තමයි වෙසමුණි රජුරුව වෛශ්‍රවණ. මේ රජ්ජුරුවන්ට ඒ කියන්නේ නාගහෙලේ යක්ෂහෙලේ කුම්බාණ්ඩහෙලේ හිටිය රජවරුන්ට තිබුණ ලොකු රාජසභාවක්. රාජසභාව තිබුණේ ඔය අද මහවිලච්ඡය කියන තැන ආටා නාටා කියන නගරයක්. ඒ යක්ෂ රාජ්‍යයේ සියලු නගර තායන්නෙන් අවසන් වෙනවා. ආටා නාටා පුරනාටා කුසිනාටා පුරකුසිනාටා කුරපුසිනාටා ඔන්නම ඔක්කොම තියෙන්නේ ඔය ආටානාටි සූත්‍රයේ තියෙන නගර. තායන්නෙන් අවසන් වෙන නගර තමයි යක්ෂ ගෝත්‍රිකයන්ගේ නගර. මේ ආටානාටා කියන රාජසභාවට රැස් වෙලා මේ රජවරු හතර දෙනා සහ ඒගොල්ලන්ගේ රාජ්‍ය සභාව ඒගොල්ලන්ට මේ බුද්ධ ශ්‍රාවකයන්ගෙන් ආපු චෝදනාවක් තිබුණා. මේ වන විට බොහෝ උලාරා යක්ෂෝ, බාල යක්ෂෝ, සිල් රකින්නේ නැති යක්ෂයන්ගෙන් මේ දේවහෙලේ හිටිය බුද්ධ ශ්‍රාවකයන්ට බොහෝම කරදර එනවා කියලා. ඒ නිසා මේ ආටානාටා රාජ්‍ය සභාවේදී මේ සියලු කරුණු සාකච්ඡා කළා. ඒකට හේතුව රාජ්‍යසභාවේ හිටියා අර සාතාගිර, හේමවත, ආලවක මේ වගේ අර බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා දැන් මගඵල ලැබූ යක්ෂ ගෝත්‍රිකයොත් හිටියා. ඒ අය සියලු දෙනා මේ බුද්ධ ශ්‍රාවකයන්ට, ඒ බුද්ධ ශ්‍රාවකයොත් දැන් කැලෑවල, ගල් ගුහාවල, වනාරණ්‍යවල මේ වගේ මේ යක්ෂ ගෝත්‍රිකයන්ට අයිති කියන කැලෑවල දේශ සීමාව තමා බොහෝ කර්මස්ථාන අරගෙන ඇවිල්ලා යෝගාවචරයන් හැටියට කටයුතු කළේ, භාවනා කළේ. මේ වගේ හිටිය යක්ෂයන්ට මේ වන යක්ෂයන්ගෙන්, යක්ෂ ගෝත්‍රිකයන්ගෙන්, මිනිසුන්ගෙන් අර බුද්ධ ශ්‍රාවකයන්ට වෙන කරදර මේ රාජ්‍ය සභාවේදී කතා කරලා මේවට වළක්වන්න ක්‍රමයක් හදාගෙන 40 දෙනෙක් මේ ආටානාටි සූත්‍රයේ තියෙනවා. 40 දෙනා යක්ෂ ගෝත්‍රිකයෝ, නාග ගෝත්‍රිකයෝ, කුම්බාණ්ඩ ගෝත්‍රිකයෝ 40 දෙනෙක්ගේ නම් හොයලා ඒ අය සීමාමායිමේ බලධාරීන් හැටියට පත් කළා. මේ කාරණය, මේ රාජ ආඥාව මේ ආටානාටා නුවරදී රාජසභාවේදී තීරණය කරගත්ත සියලු දේ ඇවිල්ලා රාත්‍රියේ එළිදල් වගෙන රජවරු හතර දෙනාම බුදුහාමුදුරුවන්ට රජගහනුවරදී ප්‍රකාශ කළා. මේ බුද්ධ ශ්‍රාවකයන්ට අපේ යක්ෂයන්ගෙන්, අපේ ගෝත්‍රිකයන්ගෙන් මේ බාල සිල් නොරකින, පන්සිල් නොදන්නා මේ උලාරා යක්ෂයෝ කියන මේ වගේ බාල යක්ෂයන්ගෙන් මොනවකුත් කරදර වෙනවා. ඒ සඳහා අපි වැඩපිළිවෙලක් සකස් කළා. 40 දෙනෙක් පත් කළා බුද්ධ ශ්‍රාවකයන්ට මේ බව දැනුම් දෙන්න කියලා. බුදුහාමුදුරන්ට මේ ආටානාට ප්‍රඥප්තිය සාමුලින්ම කිව්වා. ඒ ප්‍රඥප්තිය කියනකොට බුදුහාමුදුරන්ට මේ යක්ෂ ගෝත්‍රික රාජ්‍යයේ සහ ඔය නාග රාජ්‍යයේ එවගම මේ රාජ්‍ය හතරෙම දේශ සීමා ඒගොල්ලන්ගේ රස්සාවල් ඒගොල්ලන්ගේ අග නගරවල ලක්ෂණ නොයෙකුත් දේවල් ගාථා 21කින් ආටානාට්‍ය සූත්‍රේ විග්‍රහ කළා. සියලුම අය ඒගාගේ රාජ්‍ය තිබුණ තැන් අර ඉර බහින මූදයින තිබුණ රාජ්‍ය තිබුණ ඉර නගින තැන රාජ්‍ය තිබුණ එයගම ඔය උතුරුකුරු දීපේ ඒ සියලුදෙන් ඒ අර අලංකාරපුර අලකපුර ඒ විසමුන් රජුරන්ගේ මාලිගාවේ මේ විස්තර සියල්ල ඔය ආටානාටිය සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා. ඊට පස්සේ බුදුහාමුදුරුවන්ට මේ රාජාඥාව විසමුන් රජුරෝ ඉදිරිපත් කළාම බුදුහාමුදුරුවෝ නැවතත් සියලු බුද්ධ ශ්‍රාවකයන්ට මේ රාජාඥාවේ තිබිච්ච දේවල් විග්‍රහ කරලා ආටානාටිය සූත්‍රයේ ඒ පත් කළ 40 දෙනාට යම් බුද්ධ ශ්‍රාවකයෙකුට ඒ බාල උලාරා යක්ෂයන්ගෙන් කරදරයක් වෙනවා නම් ඒක අඬගහලා කෑගහලා කියන්න කිව්වා. අද වගේ ටෙලිෆෝන් තිබුණ නැහැනේ. ඒකයි
දරුණේ ස්වාමීන්
වහන්සේ ඒකයි දෙපාරක් කියන්නේ. එකක් රාජාඥාව, ඒක බුද්ධාඥාවක් හැටියට බුදුහාමුදුරුවෝ බුද්ධ ශ්‍රාවකයන්ට දේශනා කළා.
දරුණේ ස්වාමීන් වහන්සේ මේ අපි නවරහාදී ගුණ දැක්වෙන මේ ඉතිපිසෝ ගාතාව අපි සාමාන්‍යයෙන් අර වඳින වෙලාවට තමයි ඒක කියන ගාතාවක් හැටියටයි අපි කරන්නේ. මේක බුද්ධ ශක්තිය ලබා ගන්න විදිහට භාවිත කරන්නේ කොහොමද කියලා?
මේක දැන් එක ගුණයක් තමන් ගාව ඇති කර ගන්නවා නම් මොකද? එක ගුණයක් අරහං ගුණය ඇති කර ගන්නවා නම් අන්න හරි. කියවා කියවා හිටුවට අර වෙද මහත්තයාගේ වේස් හිටුව කිව්වට වැඩක් නැහැ. මේ බුදු ගුණ තියෙන්නේ මොකද? එක ගුණයක් තමන් ගාව තියාගත්තොත් නව ගුණයම තමන් ගාව පිහිටනවා. එක ගුණයයි ඕන. නවයක් ඕන නවයම පිහිටනවා එක බුදු ගුණයක් ඇති කරගන්න. ඒ සඳහායි මේක මේ නවරාදි බුදු ගුණ කියා දුන්නේ. නැතු කියව කියව ඉන්න නෙමෙයි සජ්ජායනා කර කර ඉන්න නෙමෙයි තමන් තුලත් මේ බුදු ගුණය පිහිටුවා ඇති කරගන්න. ඒ සඳහා බෞද්ධරා දෙමිය යුතු. ඒකයි ප්‍රශ්නේ. හොඳයි එහෙනම් දැන් එහෙමනම් මේ භාවනා වැඩසටහනේ දවස් 7 මේ වන විට අවසානයි. තව තියෙන්නේ බොහොම වරුවක් පමණයි. අපි බලාපොරොත්තු වෙනවා එකයි කාලට විතර එකමාරක් පොඩ්ඩක් ප්‍රමාද වැඩි නිසා විනාඩි 15ක් විතර පොඩි මේ භාවනා වැඩසටහනේ අපි ඒ කරගත්ත දේ කර යුතු දේ පිළිබඳව විනාඩි 15ක් විතර පොඩි කතාවක් දේශනයක් කරලා ඊට පස්සේ මේ පින්වතුන්ට එකමාරට අවස්ථාවක් ලබා දෙනවා තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න. අපි ඒක 4:00 අවසන් කරනවා. 4:00 පස්සේ ඒ පින්වතුන්ට හවසට මොනාහරි ගිලම්පස ටිකක් ලබා දීලා ඒ ගෙවල් වලට යන අයට යන්නත් බොහෝ පිටසක් කිව්වා 4:00 පස්සේ මම යනවා කියලා. යන්න බැරි සියලු දෙනාට මේ නවතන් දෙනවා. රාත්‍රී ආහාර කැම දෙනවා. හෙට උදේටත් ආහාර වේලක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ තම තමන්ගේ ගෙවල් වලට යන්නට පුළුවන්කම ලැබෙනවා. හොඳයි එහෙනම් කවුරුත් සාදුකාර පින් අනුමෝදන් කරන්නට මේ ගාථාවන් කියන්නේ. එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා හොදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාචම්මි සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා උන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං tu sukita untu nyatayo idang vo nyati nam mo tu sukita untu nyatayo imina punya kammena mami samagamo satan samagamo hotu yava nibbana pattiya.